නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තරොන් සන්න හැම දිනටම ඉතින් අපි අධිචිත්ත සික්ඛා දේශනා මාලාවේ තවත් පාඩමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊ අපි ගිය පාර අපි හැතරම චුද්ධ සාකාර චිත්ත පරිදමනය කියන මාතෘකාව කතා කරන්න ආරම්භ කරා. ඒක සම්පූර්ණ කරන්න බැරුණා. අවිඤ්ඤා ඉපදීම චිත්ත පරිදමනය. හැබැයි අවිඤ්ඤාවත් කෙටින් හඳුන්වලා තමයි අපි මේ මාතෘකාවට ප්‍රවේශ වුණේ. අවිඤ්ඤා උපදවා ගැනීමට සිත පරිදමනය නැත්නම් දමනය කරගෙන තමන්ගේ වසංගයට ගන්නට ඕන. ඉතින් ඒ සඳහා 14 ආකාරයක චිත්ත පරිදමනයක් අපිට තේරවාදයේ තුල හමු වෙනවා. ඉතින් ඒ 14 ආකාරයෙන් 9ක් අපි එදා සාකච්ඡා කරන්නට යෙදුණා. තවත් 5ක් ඉතිරි වෙලා තියෙනවා. ඊළඟට මේ 5 ඒ 14 ආකාරය සම්බන්ධයෙන් තවත් යම් විශේෂ කරුණු කීපයක් දක්වන්නට තියෙනවා. ඉතින් කෙටිය මතක් කරගත්තොත් ධ්‍යාන උපදවලා පිළිවෙලින් අෂ්ටසමාපatti දක්වා එක දියුණු කරගෙන එකේ කසිනේකින් එක එක කසිනේකින් ඒ ධ්‍යාන උපදවා ගන්නට ඕනේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාත කියන කසින අටෙම්ම ධ්‍යාන අට බැගින් උපදවා ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය නම් ආකාශ කසිනු ධ්‍යාන 4යි ආලෝක කසිනු ධ්‍යාන 8ම උපදවනවා. එතකොට සියල්ල 76ක් තියෙනවා කසින වලින් උපදවා ගන්නට පුළුවන්. කසින පදනම් කරගෙන උපදවා ගන්න පුළුවන් ධ්‍යාන 76ක් තියෙනවා. එකකින් 64යි අපිට අවශ්‍ය වෙන්නේ මේ චිත්ත පරිදමණයට. ඉතින් පඨවි ඉඳලා ඕදාත දක්වා කසින ටිකේ චිත්ත පරිදමණය සිද්ධ කරාම් ප්‍රමාණවත් කියලා විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා. ඉතින් ඒකෙදි සිද්ධ කරන්නේ මේ ඒ ධ්‍යාන ටික උපදවාගෙන හැබැයි ධ්‍යාන එක එක ධ්‍යානයක් වශී කරන්නට ඕනේ. එක එක ධ්‍යානයක්. ඒ කියන්නේ සමාපජ්ජන ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවෙක්කන කියන මේ පස් ආකාරයෙන් ඒවා වශී කරන්නට ඕනේ. ඊළඟට අනේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යානයත් උපදවලා අර කියපු අනිත් කසිනුත් ධ්‍යාන උපදවලා ඒ සියල්ලම අරගෙන මේ චිත්ත පරිදමණය සිද්ධ කරන්නට ඕනේ. සාමාන්‍ය මේකට සාමාන්‍ය යෝගියට කාලයක් යනවා. මොකද ඒක සිද්ධ කරන්න ඒ සියලු ධ්‍යානයන් ටික උපදවලා තියෙන්නට ඕනේ නිසා. නමුත් එක කසිනේකින් සාමාන්‍යයෙන් ධ්‍යාන අට උපදවගත්තට පස්සේ ඉතිරි කසන වලින් ඒ ධ්‍යාන අට උපදවාගෙන වශී භාවයට පත් කරන්න ඊතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. ඒකට සාමාන්‍යයෙන් ඉච්චර කාලයක් යොදවන්නට අවශ්‍ය නැහැ. මොකද පහසුවෙන්ම ඉතිරි කසින ටික ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. හැබැයි මේ චිත්ත පරිදමනේ සාමාන්‍යයෙන් කාලයක් අරගෙන හදිස්සි නොවි කරන්නට ඕන දෙයක්. මොකද ඒ චිත්ත පරිදමනේ කිරීම තුළින් තමයි සිත මේ ඥානය දියුණු වෙන්න පටන් ගන්න. ඒ වගේම මතක තියාගන්න චිත්ත පරිදමනය කළ පමණින් අවිඤ්ඤාව සිද්ධ වෙනවා කියලා එක්කුත් නැහැ. සමහරුන්ට ඒ කියන්නේ සිද්ධ වෙනවා කියන්නේ ඒකේ අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්, අසාර්ථකම් තියෙන්නට පුළුවන්. ඉතින් සමහර අයට මේ චිත්ත පරිදමනය කාලයක් කරාට පස්සේ අවිඤ්ඤාව සමෘද්ධ වීම සිද්ධ වෙනවා. ඉතින් ඒතර මේ චිත්ත පරිදමනය කරනකොට බොහොම ඉවසීමෙන් කාලය අරගෙන හදිස්සි නොවි ඒ පරිදමනය සිද්ධ කරන්නට ඕනේ. මෙතන කරන්නේ සිත වශී භාවයට පමුණවා ගැනීම. ඉතින් ඒක අර මුලදී පස්සේ වේගෙන් ධ්‍යානයට සමවදින භාවය ඇති කරගන්නවා. නමුත් මුලදී හැම හදිස්සි වෙලා කරන්න ඕන එකක් නෙවෙයි. පිළිවෙලින් ඒ ධ්‍යාන වලට සමවදී වෙදී තමන්ගේ වේගය ක්‍රමානුකූලව ඉබේ වැඩි වෙන්නට අපි දෙන්නට ඕනේ. එහෙම තමයි කරන්නේ. ඉතින් ඒකෙදි අපි ඒ චිත්ත පරිදමනය ගැන අවස් ක්‍රම කීපයකට කතා කරා. එතකොට අපි අර chart එක අඳ ගන්නවා. සාමාන්‍යයෙන් මේක තමයි චිත්ත පරිදමන ඉගැන්වීම සඳහා භාවිතා කරන සටහන. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා ධ්‍යාන මොකද්ද කසින කියලා කොටසකුත් ඊට පස්සේ කසින නැති ධ්‍යාන මේ තමයි chart එකේ මුල. ඊට පස්සේ එකෙන් අපිට හම් වෙනවා. කසින ගත්තම පඨවි පිරිවැලක් තියෙනවා. ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත. මම දානං අනිත් පැත්තට යන්නේ කමක් නැහැ. ඊට පස්සේ ධානය එනවා අපිට. ප්‍රථම ධානය, ප්‍රථම, ဒုတိය, ඊට පස්සේ තෘතිය, චතුර්ථ, ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නව සංඥා. ඒතර අපි සාමාන්‍යයෙන් මේක 1 2 3 4 5 6 7 8. ඒ කියන්නේ ආකාසානං ඡායතන 5 වෙනි ධ්‍යානයේ සලකන්නේ. මේ විදිහට 3 4 5 6 7 8 තේජෝ කසිනේ තේ විදිහටම චතුර්ථ ධ්‍යානය අරූපාවචන ධ්‍යාන උපදවනවා. වායෝ කසිනේත් මේ විදිහටම රූප අරූප ධ්‍යාන ටික උපදවනවා. නීල කසිනේත් ධ්‍යාන 8යි. පීත කසිනේත් ඒ විදිහටම ධ්‍යාන 8යි. ඒ කියන්නේ ඒ කසිනේ උගුල් වල උපදවන අරූප ධ්‍යාන ඒ නමින් හඳුන්වනවා. 4 5 6 7 8 ඕදාත කසිනේත් ඔය කියන හරනේ ධ්‍යාන 8 උපදවනවා. පිළිවෙලට අපි ගත්තොත් පොඩ්ඩක් ඇදී ගියා. හය හත අට මේ තමයි ධ්‍යාන සටහන. එතකොට මේ ධ්‍යාන සටහනේ ඊළඟට අපි නැවත මතක් කරගෙන ආවොත් එහෙම ගිවතාය අපි අතරම කරා මේක වෙන පාටකින් අපි සලකුණු කළොත් කසිනානුලෝම කියලා කියන්නේ යෝගියා පළමුව පඨවි කසිනේ ධ්‍යානයකට සමවදී අනතුරු ආපෝ කසිනේ ධ්‍යානයකට සමවදී. එදා මම යන්නේ අනිත් පැත්තට මත වලට කොහොමද කමන්නේ. ඒතකොට දැන් මේ කරන්නේ කසිනානුලෝමය කියන්නේ එක ධ්‍යානයකට සමවැදිලා පඨවි කසිනේ ඊළඟට ආපෝ එකට සමවදිනවා. තේජෝ වායෝ නීල පීත කියලා පිළිවෙලින්, ඒ කියන්නේ කසිනේ මාරු කිරීමක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. අනෙක් විදිහකට ගත්තොත් ඒක තව තැනක අපිට ඔය විදිහට හම් වෙනවා. ඒතර මෙන්නස අපි තේරුම් ගමු. ඒතර මේ කසිනානුලෝමය කියලා කියන්නේ යම් කිසි ධානයකට සමවැදිලා තව කසිනයකට. ඒක ඕනනම් එකෙන් දෙකට උනත් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ තියෙන්නේ යෝගියා පළමුව පඨවි කසිනේට සමවදී අනතුරු ආපෝ කසිනෙහි ධානයට සමවදී. මෙලෙසට අනුලෝම පිළිවෙලින් කසින අටෙහිම ධානයන්ට සියවර දහස්වර සමවදී මේ කසිනානුලෝම චිත්ත පරිදමණය. එතකොට කසිනේ. එතකොට ඕනනම් දෙකෙන් දෙකට එහෙම යන්නත් පුළුවන් මෙහෙම. හරිනේ මේ ඔක්කොම කසිනානුලෝමයේ තමයි මේ තියෙන්නේ. මකමු ඊට පස්සේ. ඊළඟට අපිට හම් වෙන්නේ ජාන කසින පටිලෝම කියලා එකක් තියෙනවා. කසින පටිලෝම කියලා කියන්නේ ඉසලම ඕදාත කසිනේ ධානයකට සමෙතනින් පටන් ගන්න. ඕදාත කසිනේ සමෙන්දස ලෝහිත පීත නීල වායෝ තේජෝ ආපෝ පඨවි කියලා උඩට හරි වගේම නැත්තම් තුන් අපි දෙකෙන් පටන් ගත්තොත් දෙක ඒත් ඕදාත ලෝහිත පීත නීල වායෝ තේජෝ ආපෝ පඨවි කියලා ඉහළට යනවා. මේ විදිහට කසින අනුලෝම කියන්නේ පල්ලෙහාට පිළිවෙලට එන එක. පටිලෝම කියන්නේ ආපස්සට අනිත් පැත්තට යන එක. හරි මේක ඒකත් අපි කතා කරා. ඊළඟට අපිට හම් වෙනවා කසින අනුලෝම පටිලෝම කියනකොට දෙපැත්තටම යනවා. ඒ කියන්නේ පඨවි කේන්ද්‍ර බැලුවොත් අපි පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත සමවැදිලා නතර වෙන්න තු අප ඕදාත ලෝහිත පීත නීල වායෝ තේජෝ ආපෝ පඨවි දක්වා යනවා. මේ දෙපැත්තරම මේක කරනවා. අනුලෝම පටිලෝම දෙපැත්තරම යනවා. එතකොට මේ තමයි කිව්වේ කසින පටිලෝම කියන්නේ යෝගියා පළමු ඕදාත කසිනේ ධානයකට සමවදී අනතුරුව ලෝහිත කසිනේ ධානයට සමවදී මෙලෙසට පටිලෝම සමවදිනවා. යෝගයා පටවි කසිනේ පටන් අනුලෝම පිළිවෙලින් අනුලෝමෝ පිළිවෙලින් ඕදාතන කසිනේතෙක් සමවදී අනතුරු ඕදාත කසිනේ පටන් පටිනෝමෝ පිළිවෙලින් පටවි කසිනේතෙක් සමවදී මේ දෙපැත්තටම යනවා. මේක තමයි කසින අනුලෝම පටිලෝම කියලා කියන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ජානානුලෝම කියලා කියනවා. ජානානුලෝමය. හරිනේ? එතකොට වෙනස් කරන්නේ යම් කිසි කසිනයක් අරගෙන ධ්‍යානය වෙනස් කරනවා. යෝග්‍යා ප්‍රථම ධ්‍යානයේ පටන් පිළිවෙලින් නේවසන්නා නාසඤ්ඤායතන ධ්‍යානෙතෙක් අනුලෝම පිළිවෙලින් සමවදී. මෙලෙසට සියවර දහස්වර. එතකොට ප්‍රථම ධ්‍යානයට සමවදීලා ඒකෙන් ဒုတိය ධ්‍යානෙට, තෘතිය ධ්‍යානෙට, චතුර්ථ ධ්‍යානෙට, පංචම ධ්‍යානෙ. ඒ කියන්නේ පංචම ධ්‍යානෙ කියන්නේ ආකාසානංචර, විඥානංචර, ආකින්චඤ්ඤාය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමවදී. මේ විදිහට යන එක තමයි ජාන අනුලෝම. ඒක ඕනනම් ආපෝ එතස ආපෝලත් එක් කරන්නට. ආපෝ වල 2 එකෙන් 2ට 3ට 4ට 5ට ඒ කියන්නේ අරූප ධ්‍යාන වලට මෙහෙම සමවදී. ඕන නම් ඒක එකෙන් 2ට 2ෙන් 3ට එහෙම යන්න පුළුවන්. නමුත් ඒ ඉස්සරහදී හම්බ වෙනවා. ඒ නිසා ඒකේ පළවෙනි අවස්ථාවල ගොඩක් කම්ප්ලිකේට් කරන්න නැතුව සරල ක්‍රමයකට යන්න ඕන. පළවෙනිය වල. හරිනේ? අර පටවියේ එකෙන් ආපෝ 2ට තේජෝ 3ට එහෙම යන එකක් හම්බ වෙනවා ඉස්සරහට. ඒ නිසා මේක සරලව කරගෙන ගියාම ප්‍රමාණව ජාන පටිලෝම කියලා කියන්නේ දැන් මේක ජාන අනුලෝමය. ඊළඟට මොකද වෙන්නේ? ජාන පටිලෝමය කියලා එකක් හම්බ වෙනවා. හරි, ජාන පටිලෝමය කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතන ඉඳලා අනිත් පැත්තට සමවදිනවා. ඒකයි කියන්නේ. යෝගියා නේව සංඥා නාසඤ්ඤායත ධානයේ පටන් පිළිවෙලින් ප්‍රථම ධානයේත් එක් පටිලෝමව සමවදී. මෙලෙසට සියවර දහස්වර සමවදී මේ ධාන පටල. ඒ කියන්නේ අටෙන් නේව සංඥායින්ද ආකින්චඤ්ඤායතන විඤ්ඤාණංචායතන ආකාසානංචායතන චතුර්ථ තෘතිය ද්ෘති ද්විතිය පංපල්පටව. ඒක අපි ආපෝලත් කරනවා. ඒ විදිහ පිළිවෙලින් ඒ ඒ ධ්‍යාන අරගෙන කසිනේ අරගෙන මේක සිදු කරනවා. මෙහෙම එක ඥාන පටිලෝමය කියලා කියනවා. අනිත් පැත්තට එන පිටුපස්සට එන ධ්‍යාන පටිලෝමය. ඊළඟට ඥාන අනුලෝම පටිලෝම ගැන පැහැදිලි. ප්‍රථම අධ්‍යයන ද්විතීය, ද්විතීයෙන් තෘතියට, චතුර්ථ, පංචම, ආකාශ, විඥාන, ආකින්චය, නේව සංඥායතන ගිහිලා තියෙන අතර වෙන්නේ නැතුව ආපහු ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, ආකාසානංච, චතුර්ථ ධානයේ, තෘතිය ධානයේ, ද්විතීය ධානයේ, ප්‍රථම ධානයට මේක නැවත මෙහෙම මාරුවෙන් මාරුවට ගමන් කරනවා. මේකට කියන ධාන අනුලෝම පටිලෝමය කියලා. ඒ විදිහටම අනිත් ධාන වලට, අනිත් කසින වලටත් ඒක සිද්ධ කරනවා. ඊට පස්සේ එනවා ජානුක්කාන්තික. මේක තමයි ටික අමාරු එක. ජානුක්කාන්තික කියලා කියන්නේ යෝගියා හත්වෙනි එක. යෝගියා පටවි කසිනේ ප්‍රථම අධ්‍යයනට සමවැදී නැවත එහිම තෘතිය අධ්‍යයනට සමවදිනවා. අනතුරුව එම නිමිත්ත උගලව ආකාසානංචය සමවදී. අනතුරුව ආකින්චඤ්ඤායතන සමවදී. මෙලෙසට සියවර දහස්වර සමවදිනවා. ඒ කියන්නේ ධානයේ පැනපැන යනවා. එකෙන් තුනට පටවියෙහි එකෙන් තුනට ගිහිල්ලා ඒ කසිනේ උගුල්වල ආකාසානංචන සමවදිනවා. අපෝ ආකින්චඤ්ඤායතන සමවදිනවා. ජානුක්කාන්තික. ඊට පස්සේ ඊළඟට අනිත් කසින හතත් මුල් කරගෙන සාමාන්‍යයෙන් ගුරුවරු උපදෙස් දෙන එකක් තමයි ဒုတိය ධානයෙන් ආය පටන් ගන්නවා. ဒုတိය ධානයෙන් චතුර්ථ ධානයට, චතුර්ථ ධානයෙන් විඥානංචායතනයට, විඥානයෙන් ආකින්චඤ්ඤායතන. ඔය විදිහට එහෙම එක්කුත් මේ පොතේ තිබුණ තුරට ඒක ඒ විදිහටත් අපි කරනවා. ඉතිරි කසින වලටත් ඒ විදිහටම සිද්ධ කරනවා. ඒකේ සාමාන්‍යයෙන් අනුලෝම පටිලෝම කිරීමක් කරන්නේ නැහැ. අනුලෝම විතරයි කරන්නේ. ඒක අනුලෝම පටිලෝම කිරීමක් කරන්නේ. එහෙම කරන්නේ කොහොතර පැටලෙනවන්නේ. පුළුවන් ඉතින් 7න් 5ට 5න් 3ට 3කට ආපහු එන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අර විදිහට තමයි යන්නේ. අනුලෝමව තමයි කියන්නේ. ඒ නිසා තමයි ඒක අනුලෝම පටිලෝම කියලා ගන්න නැත්තේ. ජානුක්කාන්තිකවල අනුලෝම පැත්ත විතරයි තියෙන්නේ. ධ්‍යානයක් පැන පැන යන්නේ ඒක. ඊට පස්සේ එනවා කසිනුක්කාන්තික කියලා. කසිනේ පනිනවා කියන්නේ. කසිනයක් අතහැර හැර යනවා. කසිනුක්කාන්තික. එතකොට වෙන්නේ මොකද්ද? පටවියේ ඉඳලා තේජෝ එකට එනවා. ඊට පස්සේ නීල එකට එනවා. ඕ ලෝහිත එකට එනවා. ඊට පස්සේ ආපෝ වල සමහර ආචාර්යවරු ඒක ඇත්තම කරන්න ඕනේ. ආපෝ ඉඳලා වායු එකට එනවා. ඊට පස්සේ පීත එකට එනවා. ඊළඟට ඕදාත එකට එනවා. මේ විදිහට ගමන් කිරීම කසිනුක්කාන්තික කියලා හඳුන්වනවා. කසිනුක්කාන්තික. මේ විදිහට ගමන් කිරීම. යෝගියා පටවි කසිනේ ප්‍රථම ධ්‍යාන සමවදී තේජෝ කසිනේ ප්‍රථම ධ්‍යාන සමවදී අනතුරුව නීල කසිනේ ප්‍රථම ධ්‍යාන සමවදී අනතුරුව ලෝහිත කසිනේ ප්‍රථම ධ්‍යාන සමවදී මේ සියවර දහස්වර සමවදී. මෙසේ ධ්‍යානයේ උත්කමණය කොට එනම් ධ්‍යානයක් කර ධ්‍යානයකට නොපැන කසිනේ පමණක් උක්කමනේ එනම් කසිනයක් කර කසිනයක් පණිමින් සමවැදීම කසිනුක්කාන්තික නම් වූ චිත්ත පරිණමනය. මේ ද්විතිය ධ්‍යාන ආදී අනෙක් ධ්‍යානයන් මුල් කරගෙනද කරන්නට පුළුවන්. හරි නේද? එතකොට ද්විතිය ධ්‍යානයේ ඉඳලා ඒ විදිහටම ද්විතිය ධ්‍යාන ගත්තම ද්විතිය ධ්‍යානයේ පටවි ඉඳලා තේජෝ නීල ලෝහිත නැත්ත ආපෝ වායෝ පීත ඕදාත. මේ විදිහට ඒ ධ්‍යානයට කරන්නට ඕන කසිනේට කරා වගේ. ඒකෙත් අනුලෝම විතරයි. පටිලෝම කියලා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඊළඟට එනවා ඥාන කසිනුක්කාන්තික කියලා එකක්. ඒතකොට දෙකම මග හැර යන්නට ඕන. ඉස්සලගියේ ධානයේ මග හැරලා ඊට පස්සේ කසිනේ මග. දෙකම මග හැරියම් වෙන්නේ පටවියේ එකේ ඉඳලා හරිනේ? පට ඒතර ධානයේ උක්කමණය කරාම තුනට යන්නට ඕනේ. කසිනේ උක්කමණය කරාම ආපෝ දෙක ධානි උක්කමණය කරාම දෙක නැතුව තුනට යන්නට ඕනේ. කසිනේ උක්කමණය කරාම ආපෝ නැතුව තේජෝට යන්නට ඕනේ. ඒතර එකෙන් පටවි එකෙන් තේජෝ තුනට යනවා. ඊට පස්සේ පස්වෙනි ධානයට යන්නට ඕනේ නීල කසිනේ. නීල පහට නීලෙන් නීල කසිනේ උගොල්වලා ආකාසන්නං ඡායතට යනවා. ඊට පස්සේ හතට යන්න ඕනේ ලෝහිත කසිනේ. ලෝහිත කසිනෙන් හතට යනවා. මේකට කියනවා ඥාන කසිනුක්කත. මේකට අමාරුම එක ඇත්තරම නමුවෙනි එක. ඊට පස්සේ මේ විදිහටම ဒုတိය ධ්‍යානයෙන් පටන් ආපෝ ဒုတိය ධ්‍යානයෙන් පටන් අරගෙන ආපෝ ဒုတိය ධ්‍යානයෙන් වායෝ චතුර්ථ ධ්‍යානයට යනවා. ඊට පස්සේ පීත විඥානං ඡායතන ධ්‍යානයට යනවා. ඕදාත නේව සංඥා නා සංඥා ධ්‍යානයට යනවා. මේ විදිහට මේකෙත් අලුනෝම විතරයි අවශ්‍ය වෙන්නේ. මේ විදිහට ගමන් කරනවා. හරිනේ? මේක තමයි ඥාන කසිනුක්කාන්තික කියලා කියන්නේ. ඕනනම් මේකේ පටවි දෙකෙන් පටන් අරන් ආපෝ තේජෝ හතරට මොනවාද නීල හයට විඥානං ඡායතනෙට ලෝහිත අටට එහෙම යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක තමයි පුරුදු කරන්නේ. මේ විදිහට මේක දිගින් දිගට දිගින් දිකට යනවා. හරිනේ? එතකොට මේ විදිහට ඒ විදිහට කසිනයන් මාරු කර කර කසිනයයි ධ්‍යානයයි පැන පැන දෙකම සිදු කරනවා. මේක ඥාන කසිනුක්කාන්තික කියලා සඳහන් කරනවා. මෙතනට අපි සිද්ධ කරා කතා කරා. ඊට පස්සේ දැන් අද තියෙන්නේ අපිට ඉතිරි ටික ඉතිරි පරිදමන පහ කතා කරා. මොකක්ද ඉතිරි කියන්නේ? අංග සංකන්තික කියලා එකක් තියෙනවා. අංග සංකන්තික කියලා කියන්නේ ඒක මොනවාද? ධ්‍යානයේ මාරු කිරීමමයි. ධ්‍යානයේ මාරු කිරීමමයි ඇත්තටම. අර ඥාන අලුරෝම වගේ එකක් මේ තියෙන. පඨවි කසිනෙහි ප්‍රථම ධ්‍යාන සමවේදී එහිම ඉතිරි රූපාවචර ධ්‍යානයන්ට සමවැදීම අංග සංකන්තික නම් වූ චිත්ත පරිදමනය. මොකද අංග සංක්‍රාන්තියක් තියෙන්නේ රූපාවචර වල විතරයි. අයි අපි ගත්තොත් අංග සංකාන්තියෙන්නේ ප්‍රථම ධ්‍යානයෙන් අංග පහක් තියෙනවා. ဒုတိය ධ්‍යානයේ අංග 4යි. තෘතිය ධ්‍යානයේ අංග 3යි. ဒုတိය ධ්‍යානයේ අංග 3යි. තෘතිය ධ්‍යානයේ අංග 2යි. සුඛ ඒකාග්‍රතා. චතුර්ථ ධ්‍යානයේ අංග 2යි. උපේක්ඛා ඒකාග්‍රතා. අංග සංක්‍රාන්ති හැම වෙන්නේ අපිට රූපාවචර. ඒ නිසා මේ ප්‍රථම ධ්‍යානයේහි පටවිකාසනයේ ඉඳලා චතුර්ථ ධ්‍යාන සමවැදීම දක්වා තමයි අග්ග සංගාති කියලා කියන්නේ. නමුත් අටුවාවල ඒක අරූප ධ්‍යාන වලට පරයයන් අරගෙන තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඒක අරූප ධ්‍යාන දක්වාම सिद्ध කරනවා. හරිනේ? මේ ඉතිරි කසින වලින් කිරීමද මේ නමින් හැඳින්වේ. මේ චිත්ත පරිදමන ක්‍රමයේදී රූපාවචර ධ්‍යාන වලට පමණක් සමවදී. අරූප ධ්‍යාන වලට සමවැදීමක් නැත. එයට හේතුව අරූප ධ්‍යානයන්හි අංග සංක්‍රාන්තියක් නොමැති නිසාද. නමුත් ඉදිරියේ සඳහන් වන අංගාරම්මන සංකන්තින චිත්ත පරිදමනයේදී නීල කසිනේ උගුලමා ආකාසානංචායතන සමවැදීම යනාදී එය කියන ලදී. එය යථාලාභ වශයෙන් කියන ලද්දක් හෝ පරයයන් කියන ලද්දක් බව දත යුතුය. නිෂ්පරයය වශයෙන් අංග සංක්‍රාන්ති රූපාවච ධානවල පමණක් ලැබෙන අතර ආරම්මන සංක්‍රාන්තිය අරූප ධානවල පමණක් ලැබේ. ඕනනම් අපිට ප්‍රථම ධානයේ දැන් පඨවි කසිනේ ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයට තෘතිය ධානයට චතුර්ථ ධානයට. හරි. සමහරු ඉතින් ආපහු මේ ධ්‍යාන වලටත් පරියාය දේශනාවක් ලෙස ඒක ප්‍රශ්නයක් නෑ සමවැදුණා කියලා. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. හරිනේ? ඒකට
සමවැදීම සිද්ධ කරනවා. එතකොට මේක අදාළ නැහැ. නමුත් මේ 5 6 7 8 සිද්ධ වෙනවා. මේ විදිහට ආපෝ තේජෝ වායුවලත් එක සිද්ධ කරනවා. මේක බලන්න මේක ධ්‍යාන අනුලෝමයටම සමානයි නේ. ධ්‍යාන අනුලෝමයට මේක සමානයි. මොකද ධ්‍යාන අනුලෝමයේ තිබුණේ බලන්න එක මොන මාක් කරගන්න. ධ්‍යාන අනුලෝමයේ තිබෙන නම්බර 4. යෝග්‍යා ප්‍රථම ධ්‍යානයේ පටන් පිළිවෙලින් නේව සංඥා නා සංඥායතන ධ්‍යානයේ තෙක් අනුලෝමෝ පිළිවෙලින් සමවදී. මෙලෙසට සියවර දහස්වර සමවදී මේ ධ්‍යාන අනුලෝමයයි. ආනේ. එතන මේකම තමයි මේ අංග සංකන්තික කියලා හඳුන්වන්නේ. අංග සංකන්තිකයි ධ්‍යාන අනුලෝමයයි සාමාන්‍යයෙන් සමාන බවට පත් වෙනවා. හරිනේ. ඊට පස්සේ ආරම්මන සංකප්තිය නම්බර 11. පඨවි කසිනේහි ප්‍රථම ධ්‍යානට සමවැදී ආපෝ කසිනේහිද එම ධ්‍යානයන්ටම සමවැදීම ආරම්මන සංකන්තිය වූ චිත්ත පරිදමණය. ඉතිරි ධ්‍යාන වලින් කිරීමද මේ නමින් හැඳින්වේ. ඒ ධ්‍යානම වෙනත් ආරම්මණයක පැවැත්ම ආරම්මන සංකන්ති නම් වේ. හරිනේ. එතකොට ඇත්තටම ආරම්මන සංකන්තිය ලැබෙන්නට ඕනේ මේ අරූප ධ්‍යාන වල විතරයි. අරූප ධ්‍යාන වල විතරයි ඒක ලැබෙන්නට ඕනේ. එතකොට හරිනම් ආරම්මන සංකන්තිය ගත්තම මොකද්ද ප්‍රථම ආකාසානංචායතනයට සමවැදිලා ඊට පස්සේ විඥානංචායතනයට ආකින්චඤ්ඤය මේක ආරම්මන සංකන්තිය බවට පත් වෙනවා මෙතන ඇත්තටම ආරම්මන සංකන්තිය. එහෙම නැත්නම් අපිට පුළුවන් ආකා නීලකස් පඨවි කසිනෙන් ආකාසානංචයට සමවැදිලා නීලකස් ලෝහිත කසිනේ ආකාසානංචන් මෙහෙම සමවැදීමක් කරන්න. හරිනේ. එතකොට එක්තරා විදිහක ආරම්මන සංකන්තියක් එතනක් තියෙනවා. මොකද අරමුණ මාරු කසිනේ මාරු කරනවා. හරිනේ. හැබැයි ඇත්තටම සැබෑම ආරම්මන සංකන්තිය මෙතන තමයි හම් වෙන්නේ. මේක ආරම්මන සංකන්තිය, මේක අංග සංකන්තිය. මෙතන වෙන්නේ අංග මාරු කිරීමක්, මෙතන වෙන්නේ ආරම්මණය මාරු කිරීමක්. හරිනේ. නමුත් කොහොමද පොතේ දක්වලා තියෙන්නේ? මෙහෙම කියලා තියෙනවා. පඨවි කසිනේ ප්‍රථම ධ්‍යාන සමයදී ආපෝ කසිනේද එම ධ්‍යානෙටම සමවැදීම ආරම්මන සංකප්තිය පිත්‍ත්‍ය පරිදමණය. මේ ඉතිරි ධ්‍යානෙදි කිරීම වෙනවා. එතකොට නමුත් පොතේ දක්ව මේක තමයි නිෂ්පරියාය ක්‍රමය. නමුත් පොතේ දක්වන්නේ ඉස්සලා එක කිව්වේ අංග සංකන්තිය ලැබෙන්නේ රූප ධ්‍යාන වලට, ආරම්මන සංකන්තිය අරූප ධ්‍යාන වලට. එතකොට මෙහෙම යනකොට මේ දෙකම සිද්ධ වෙලා තියෙනවා එකපාරට. නමුත් කියන්නේ ප්‍රථම ධ්‍යානෙට සමවදීනවා පඨවියෙන්, ඊට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානෙටම ආපෝගෙන්, තේජෝගෙන්, වායෝගෙන් මෙහෙම සමවදිනවා. මේක ආරම්මන සංකන්තිය ලෙස හඳුන්වලා දෙනවා. අරමුණ මාරු කිරීම. අරමුණ මාරු කිරීම. හරිනේ. එතකොට ආරම්මන සංකන්තිය මේ විදිහට නෝ අංග සංකන්තිය මේ පැත්තට. එතකොට මේ ආරම්මන සංකන්තිය බලන්න නිෂ්පරියාය කතාව ඕනේ නැද්ද? මේකේ ආරම්මන සංකන්තිය අංග සංකන්තිය මෙතනින් අටරම යනවා. ආරම්මන සංකන්තිය කසින ටික මාරු කරනවා. ආරම්මන සංකන්තිය කසින අනුලෝම කියන එකට සමානයි. එකට බලන්න නම්බර 1. නම්බර 1 යෝගියා පළමුව පඨවි කසිනේ ධානයකට සමවදී අනතුරු ආපෝ කසිනෙහි ධානයට සමවදී මෙලෙසට අනුලෝම පිළිවෙලින් සමවදීවා. ඒකම තමයි 11 කියන්නේ. පඨවි කසිනේ ප්‍රථම ධානයට සමවදී ආපෝ කසිනේ දෙම ධානයටම සමවැදීම ආරම්මන සංකන්තව චිත්තපදේ. ඒතර මේක කසින අනුලෝමයට සමාන වෙනවා. අංග සංකන්තිය ආරම්මන සංකන්තිය කසි මේක ධාන සමානයි. අංග සංකන්තිය ධාන අනුලෝමයට සමාන වෙනවා. ආරම්මන සංකන්තිය කසින අනුලෝමයට සමාන වෙනවා. එතකොට මේ දෙකේ සමාන බවක් තියෙනවා. හරි. ඊළඟට නමුත් නිෂ්පරියායම ගත්තම අංග සංකන්තිය හම්බ වෙන්නේ මෙතන, ආරම්මන සංකන්තිය හම්බ වෙන්නේ මෙතන. එහෙම වුණාට අර පරියාය ක්‍රම වලින් මේ අර්ථය අරගෙන ඉතින් මොකද වැදගත් වෙන්නේ ඒවා පරියායයෙන් මේ වචනෙට ගැලපුණාද ආදී නෙවෙයි. අන්තිමට ධ්‍යානවල හොඳට ක්‍රීඩාව සිද්ධ කරා කියන එක. එහෙට මෙහෙට ගිහිල්ලා වේගෙන් ධ්‍යානට සමවදින්න පුළුවන් කියන තමයි කියලා තියෙන්නේ. මේ කරලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි, හොඳට ධ්‍යානවල හුරු කිරීමක්. ඒ නිසා ආරම්මන සංකන්තිය පදයේ ගැලපුණාද, ඒක නිෂ්පරියායද පරියද, ඒ කතාව එකවත් අදාළ නැහැ අවසානයේ. ඊට පස්සේ මොකද අන්තිමට අභිඥා විදිය මොකක්වත් කතා නැහැ. ආලෝකයේ පැතිරෙව්වා අදාළ වැඩේ සිද්ධ කර ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේක අපි අන්ඩු කරගමු. ඊළඟට අපිට හම්බ වෙනවා අංගාරම්මන සංකන්තිය. දැන් පැහැදිලි වෙන්නට ඕනේ. ආරම්මන දැන් නැවත මම ආයෙ මතක් කරන්න නැත්නම් මේ අපිට අංග සංකන්තිය කියලා කියන්නේ ධානයේ මාරු වීම. හරිනේ? දක්වලා තියෙන රූපාවචර ධානයේ විතරයි. නමුත් මේක සියලු ධාන වලට කරන්නට පුළුවන්. හරිනේ? මේක තමයි අංග සංකන්තිය. හරිනේ? ආරම්මන සංකන්තිය වෙන්නේ ප්‍රථම ධාන පටවිය සමවැදිලා ආපෝ වල, තේජෝ වල, වායෝ නීල පීත ලෝහිත ඕදාත කියලා වෙන එක. දැන් ආංගාරම්මන දෙකම ආම් පැහැදිලි වෙන්නට ඕනේ. මේක මේ පැත්තට යන්න තියෙන්නේ. මොකද පඨවියේ ප්‍රථමයේ ඉඳලා අංග සමතික්‍රමණය කරාම ဒුතියට යන්න ඕනේ. ආරම්මන සමතික්‍රම අපෝලට යන්න ඕනේ. මෙහෙම යන්නට ඕනේ. ඊටසේ තුනෙන් මෙතන ඉඳලා අංග සමතික්‍රමණය කරාම තුනට යන්නට ඕනේ. ආරම්මණය කරාම තේජෝට යන්නට ඕනේ. ඒ නිසා මේ තමයි අංග සංක්‍රාන්තිය, මේක තමයි ආරම්මන සංක්‍රාන්තිය, සංක්‍රාන්තිය අංග ආරම්මන සංක්‍රාන්තිය වෙන පාටකින් අඳිමු. අංග ආරම්මන සංක්‍රාන්තිය වෙන්නේ මේ පාටෙන් අංග අපි අංග ආරම්මන සංක්‍රාන්තිය වෙන්නේ පඨවියේ එකේ සිට ආපෝ දෙකට, තේජෝ තුනට, වායෝ හතරට, නීල ආකාස, පීත විඥාන පහයට, ලෝහිත හතට, ඕදාත අටට. මේක අර මේක තමයි මෙහෙම යන්නේ. දැන් මේක සමාන හිතෙන්න පුළුවන්. මේක අර ජාන කසිනුක්කාන්තිකට සමාන නෑ. ජාන කසිනුක්කාන්ති හොඳට මතක තියාගන්න උනේ පඨවි එකෙන් තේජෝ තුනට උනේ. එතන වෙනස්. ජාන කසිනුක්කාන්තිකය කියන කේදී අපි ඉස්සලා කතා කරපු එකේදී උනේ එකෙන් තුනට පනින්නේ. එකෙන් තුනට. හරිනේ? ජාන කසිනුක්කාන්තිකය උනේ පඨවි එකෙන් තේජෝ තුනට. ඊට පස්සේ නීල පහට මේ මාරිම තමයි ගිහිලා තියෙන. හැබැයි ලෝහිත හතට එකක් කර එකක්. නැත්නම් ආපෝ දෙකේ ඉඳලා වායෝ හතරට, පීත හයට, ඕදාත අටට. හැබැයි අංගාරම්මන සංකන්තියේදී වෙන්නේ හිම පැනපැන යාමක් සිද්ධ. උක්කමණයක් වෙන්නේ නැහැ. උක්කමණයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක සමාන නැහැ. මේක අර අංගාරම්මනේකට අමාරුවකට සමාන නැහැ. මෙතන වෙන්නේ පිළිවෙලින් යන්නේ හැබැයි හරහට. පිළිවෙලින් යන්නේ හැබැයි හරහට. ඒ නිසා මෙතනදී මේකේ වෙනස්කමක් තියෙනවා. වෙනස්කමක් තියෙනවා. එතකොට මේක තමයි 11 වෙනි පරිකරණය. පඨවි කසිනේ ප්‍රථම අධ්‍යයනට සමවෙදී 12 වෙනි එක සමවයි. පඨවි කසිනේ ප්‍රථම අධ්‍යයනට සමවෙදී ආපෝ කසිනේ ද්විතීයි අධ්‍යයනට සමවදිනවා. අනතුරු තේජෝ කසිනේ තෘතීයි අධ්‍යයනට සමවෙදී අනතුරු නීල කසිනේ මද වායෝ කසිනේ චතුර්ථ අධ්‍යයනට සමවෙදී නීල කසිනේ උගලුව ආකාසානංචයද සමවෙදී අනතුරු පීත කසිනෙන් විඤ්ඤාණංචායතන සමයේදී ලෝහිත කසිනෙන් ආකින්චඤ්ඤායතන සමයේදී ඕදාත කසිනෙන් නේව සංඥා නා සංඥායතන සමයේදීම අංගාරම්මන සංකාන්තික නම් වූ චිත්ත පරිදමනයයි. මෙහිදී අංගස ආරම්මන සංක්‍රාන්ති එකවර සිදුවේ. යම් අංග ඇති ධානයකට යම් කසිනේකින් සමයේදී අනතුරු වෙනත් අංග ඇති ධානයකට වෙනත් කසිනේකට සමයේදී මින් අදහස් වෙයි. එහිදී එකවර අංග සංක්‍රාන්තිය සහ ආරම්මන සංක්‍රාන්තිය යන දෙකම සිදු කරනු ලැබේ. ඒක තමයි එතන අදහස් කරලා තියෙන්නේ. මේ දෙකම සිදු කරනවා. හරිනේ? එතකොට මේක විශේෂ එකක්. දැන් ඔන්න 12ක් සිද්ධ වුණා. එතකොට මේක නැවත මතක් කරොත් එහෙම දැන් මේක අංග සංක්‍රාන්තිය, ආරම්මන සංක්‍රාන්තිය, අංගාරම්මන සංක්‍රාන්තිය. ඊට සංක්‍රාන්තිය. ඊට පස්සේ අපි ගත්තොත් එම කසින අනුලෝමය කියව මොකද්ද? මේකේ පිළිවෙලට මේ පැත්තට යෑම. කසින අනුලෝමය. කසින පටිලෝමය අනිත් පැත්තට එහෙම. අනුලෝම පටිලෝම දෙපැත්තට. මේක හොඳට මාස්ටර් කරලා තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන අනුලෝමය කියවම ධ්‍යානවල එකේ ඉඳන් අටට යනවා. ධ්‍යාන පටිලෝම අටේ ඉඳන් එකට එනවා. අනුලෝම පටිලෝම කියන්නේ මේකේ දෙපැත්තට යනවා. හරිනේ? ඊට පස්සේ අංග ඊට පස්සේ එනවා මොනවද? ධ්‍යාන උක්කාන්තික. එතකොට ධ්‍යානයක් පැනපැනනවා. ඒක මතක තියාගන්න. ධ්‍යානයක් පැනපැන. එකෙන් තුනට, තුනෙන් පහට, එකෙන් පටවි කසිනේ. හතට යනවා. දෙකෙන් හතරට, හතරෙන් හයට, හයෙන් අටට ගියා. ඒක තමයි ජාන උක්කන්තික. කසින උක්කන්තික කියලා කිව්වේ. එකෙන් පළවෙනි ධානයෙන් ඒ විදිහට ආපෝ කසිනෙත් ඒක විදිහට කරන්න ඕනේ මෙහෙම. ආපෝ කසිනෙත් මෙහෙම මෙහෙම යන්නට ඕනේ. හරිනේ? හරි. ඊට පස්සේ කසින උක්කන්තික කියන්නේ පඨවි එකෙන් තේජෝ එකට, නීල එකට, ලෝහිත එකට. ආපෝ එකෙන් වායෝ එකට, පීත එකට, ඕදාත එකට. ඒ විදිහට ဒුතිය ධානයේ පඨවි දෙකේ ඉඳලා තේජෝ දෙකට, වා නීල දෙකට, ලෝහිත දෙකට. ඊට පස්සේ ආපෝ දෙකේ ඉඳලා වායෝ දෙකට, පීත දෙකට, ඕදාත දෙකට. මේ විදිහට හැම එකටම පැනපැන. ඊට පස්සේ තමයි අංග සංකන්තික කියලා කියන්නේ පිළිවෙලින් එකේ ඉඳන් අටට යනවා. පඨවියේ ආපෝවලත් යනවා, තේජෝවලත් යනවා, වායෝවලත් යනවා. ඒ අපව ආරම්මන සංකන්තියත් ආවෝ මෙහෙම ඇවිල්ලා ඒකට කලනුත් වෙලා තිනවා. හැබැයි ඊට පස්සේ හරහට යන්නේ ඒක අංගාරම්මන සංකන්තිය. පඨවි එකේ ඉඳලා ආපෝ දෙකට, තේජෝ තුනට, වායෝ හතරට එහෙම යනවා. හරිනේ? පඨවි දෙකෙන් පටන් ගත්තොත් දෙකෙන් ආපෝ තුනට, මේවා හතරට, තේජෝ හතරට, ආකාශ වායෝ පහට, ඊට පස්සේ නීල හයට, පීත හතර, ලෝහිත අටට, ඕදාත එකට එහෙමත් පුළුවන්. එතනින් ඕදාත එකට යන්න පුළුවන්. මේ විදිහට ඉතින් Tamanට කැමති පරිදි මේකේ චාට් එක හදාගෙන සිදු කරගෙන යන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් පාවක් වගේ මධ්‍යස්ථානවල මේ චාට් එක යෝගීන්ට දෙනවා. මේක බලාගෙන කියන්නේ ඒක ඉස්සලා තේරුම්. මොකද මේක හරි සංකීර්ණ නිසා සමහර යෝගීන්ට මේක ටිකක් සංකීර්ණ. ඊට පස්සේ මේක ඇඳලා මේ විදිහට තමයි සමාදින්න කියලා හිතලා ඒ විදිහට සමාදිනවා. ඉතින් කාලයක් යනවා, සාමාන්‍ය මාස කිහිපයක් යනවා කියලා කියනවා මේ චුද්ධ සාකාර චිත්ත පරිදමනේ සිද්ධ කරන. නමුත් හරි රසවත්, හරි වැදගත් දෙයක්. මේකෙන් සිත ගොඩාක් සෞම්‍ය කර්මන්නේ බවට, සුදුසු බවට, යෝග්‍ය බවට පත් වෙනවා. අංගවත්තාණය මේක මොකක්ද කරන්නේ? වත්තාණය කරන තීරණය කිරීම. ප්‍රථම ධානයේ පංචංගිකයේ, ද්විතීයික ධානයේ තිවංගිකයේ, තෘතීයික ධානයේ ද්වංගිකයේ, චතුර්ථ ධානයේ ද්වංගිකයේ, ආකාසානංචායතන ධානයේ ද්වංගිකය, විඤ්ඤාණංචායතන ධානයේ ද්වංගිකයේ, ආකින්චඤ්ඤායතන ධානයේ ද්වංගිකය, නේව සංඥානා සංඥායතනය ද්වංගික යන ලෙසට ධානයන්ගේ පමණක් තීරණය කිරීම අංගවත්තාපන. ඒ කියන්නේ ධානයකට සමවදිනවා. ඒකෙන් නැගී සිටලා ටග්ගල් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේක දෙවංගික ධානයක්. ඊට පස්සේ දෙකට යනවා. ඒක ටග්ගල් ආය බලනවා. එහෙම ඒ ධානවලට සමවැදි වෙදි ඒකේ අර ප්‍රත්‍යවේක්ෂා කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ ආරම්මන වත්තාපනය ගත්තා. මේ පඨවි කසිනේ, මේ ආපෝ කසිනේ, මේ තේජෝ කසිනේ, මේ වායෝ කසිනේ, නීල කසින, පීත කසින, ලෝහිත, ඕදාත කියලා අරමුණ පමණක් තීරණය කිරීම වත්තාපනය කිරීම ආරම්මන වත්තාපනය. ඒ ධ්‍යානට සමවැදිලා ඒකෙන් නැගී සිටලා කරනවා. හරිනේ? එතකොට එක දෙකම කරන්න පුළුවන් වුණා. අංගාරම්මන වත්තාපනය. ඒ කියන්නේ පඨවියේ එක ද්වං, පඨවියේ පංචාංගික ධ්‍යානය, ආපෝවල ද්වංගික ධ්‍යානය කරන්න පුළුවන්. හරිනේ? නැත්තම් පඨවියේ මේක දැන් ඉස්සලම කරන අංග විතරක් බලන්න. ඒවට සමවැදි වෙදී අංග බලනවා නැගිටලා. ආරම්මණය බලනවා. ඒක ඕනනම් මොනවද? දෙකම එකපාර බලන්න. පඨවියේ පංචාංගික ධ්‍යානය, පඨවියේ චතුරාංගික ධ්‍යානය. එහෙම බලන්නට පුළුවන් ත්‍රිවංගික. අංග සහ ආරමුණ යන දෙකම වත්තාපනය කිරීම, තීරණය කිරීමේ අංග ආරම්මන වත්තාපන ක්‍රමයක් ගැනද සමහර පුරාණ ආචාර්යවරු කියා ඇති. නමුත් ඒතර 15ක් වෙන හැම වුණොත් එබඳු දෙයක් පුරාණ අටුවාවේ නොතිබුණු බැවින් ඒ භාවනා මුඛයක් නොවන බව විසුද්ධි මාර්ගයේ සඳහන් කර ඇත. ඒක අවශ්‍ය නැහැ කියලා තමයි කියලා දෙන්නේ. කරාට ප්‍රශ්නයක් නැහැ, කරාට පාඩුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි, අවශ්‍ය නැහැ. මෙම ධානයේ පංචංගික අනාදි ලෙස අංගවත්තාපනය කළ කල්ලි සහ මේ පඨවි කසිනේ අනාදි ලෙස අරමුණ වත්තාපනය කළ කල්ලි ඒ අංග සහ අරමුණ එකට වත්තාපනය කිරීමේ කිසිදු විශේෂයක් නොමැති නිසා පුරාණ අටුවාවල අංගාරම්මන වත්තාපනය යන ක්‍රමය ගෙන නොමැත. ඒ කියන්නේ මේක පංචංගිකයි කියලා ගත්තාම ඒකේ අදහස තියෙනවානේ පඨවි කසිනයක් කියලා දන්නවනේ ඉතින් තේජෝ කසිනයක් කියලා. ඒ නිසා ඒක අමුතුවෙන් ඒක අවශ්‍ය නැහැ කියලා දක්වලා තියෙනවා. හරි, ඒ ලෙසටම ජානුකන්තිකාදී ක්‍රමවල පටිලෝම ක්‍රමය සහ අනුලෝම ක්‍රමයේද ගෙන එකක් කර එකක් ධානයන්ට හෝ කසිනයට සමවැදීමද අටුවාවල ගෙන නැත. එසේ කිරීමේ කිසිදු විශේෂයක් නොමැති විට හේතුව බලන්න. ජානුකන්තිකාදී ක්‍රමවල හරිනේ පටිලෝම ක්‍රමය සහ අනිලෝම පටිලෝම ක්‍රමය. දෙදත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවා ජානුකන්තික කියන්නේ මේ ධානය පැනපැන යන එකේ පටිලෝම ක්‍රමය දක්වලා නැහැ. මේ පැත්තට විතරයි තියෙන්නේ. දෙකෙන් හතරට මෙහෙම හැම එකම තියෙන අනුලෝම ක්‍රමය. හරිනේ? එකෙන් තුනට, තුනෙන් පහට, පහෙන් හතරට, දෙකෙන් හතරට, හතරෙන් හයට, අටට. අනිත් පැත්තට රිවර්ස් ක්‍රමය සහ අනුලෝම පටිලෝම දෙකම දක්වලා නැහැ. ඒතර ජානුකන්තික, ඊට පස්සේ අංග සංකන්තික, ආරම්මන සංකන්තික, ඒවට මුල හයේ විතරයි අනුලෝම පටිලෝම තියෙන්නේ. අනිත් ඒවා වල එක පැත්තයි තියෙන්නේ. අනුලෝම විතරයි. පටිලෝමේ දක්වලා නැහැ. ඒකට හේතුව ලෙස දක්වලා තියෙන්නේ එසේ කිරීමේ කිසිදු විශේෂයක් නොමැතිවට හේතුව. ඒකෙන් ඇත්තට විශේෂයක් එන්නේ නැහැ කියලා උන්වහන්සේ අදහස් කළා තියෙනවා. එසේත් නොමැතිනම් කියන ලද අංගාරම්මන වත්තාපන ආදී ක්‍රමයන් අනුගමනය නොකොට චිත්ත පරිධමනයේ සිද්ධ වන නිසා ප්‍රපංච මග හැරීම සඳහා එම ක්‍රම පුරාණ අටුවාවේ නොගෙන ඇති බව දත යුතුයි. මේ කරන අයට ඒ අභිඥාව සිද්ධ වෙනවා ඒවා නොකර. කරාට ප්‍රශ්නයක් නෙවෙයි, පාඩුවක් නැහැ කරා කියලා. මේ ජානුක්කාන්තික, කසිනුක්කාන්තික, අංග සංකන්තික, ආරම්මන සංකන්තික, අංගාරම්මන සංකන්තික, ජාන කසිනුක්කාන්තික පැන පැන යන ඒවා මාරු වෙන ඒවාවල පටිලෝමය කරා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නොකර අභිඥාව සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් අනවශ්‍ය දෙයක් ඒක 아무තෙන් කරන්නට අවශ්‍ය නැහැ. මොකද මේ කරන්නේ අභිඥාව සඳහානේ. ඒතරේක ප්‍රපංචයක්, කල්යනායකක් විතරයි වෙන්නේ. ඒක කරත් නැතත් අපිට අර ටික කරලා අභිඥාව ලබන්න පුළුවන් නම් ඒක කිරීමේ ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා ඒක අතහැරියා. හරිනේ. ඉතින් ඊතෙන් සඳහන් කර සඳහන් චුද්දසාකාර චිත්ත පරිදමනයේ සම්බන්ධයෙන් පහත කරුණුද දැනගෙන තිබීම වැදගත්. ඔන්න පහත කරුණුත් අපි දැනගමු. දැන් මේක ඉස්සරහම ක්ලියර් කරගම් බෝඩ් එක. දැන් අපි තවත් විශේෂ කරුණු ටිකක් ගැන කතා කරමු. මොකද සමහර ඒවාල තියෙන එක වගේ ලක්ෂණ. ඒතර කොහොමද ඒක විසඳගන්නේ අපි? හරි. ඉතින් කසින ආනුලෝම චිත්ත පරිදමනයේදී යෝගියා පළමුව පඨවි කසිනේ ධ්‍යානයකට සමාදිනවා. බලන්න කසින ආනුලෝම කියන එක බලමු අපි. කසින ආනුලෝම ගත්තොත් පළවෙනි එක පළමුව පඨවි කසිනේ ධ්‍යානයකට සමවැදී අනතුරු ආපෝ කසිනේ ධ්‍යානයකට සමවදිනවා. එතන මොකද්ද මේ ධ්‍යානය කියලා නැහැ. එකද දෙකද තුනද හතරද කියලා නැහැ. මොකක් හරි එකක් ගැන කියලා තියෙනවා. බලමු. දැන් නැවත හත් වෙනි පිටුවට යන්න. කසිනානුලෝම චිත්ත පරිදමනයේදී යෝගියා පළමුව පඨවි කසිනේ ධ්‍යානයට සමවදී අනතුරු ආපෝ කසිනේ ධ්‍යානයට සමවදී අනාදි ලෙසට සඳහන් වුවද වූ අතර එහිදී ඒ කසිනේ සමවදින්නේ එක් එක් ධ්‍යානයකට නොහැසේ නම් ධ්‍යාන හතරටම සමවැදී යුතු වෙන ගැටලුව මතුවේ. ඒ කියන්නේ දැන් පඨවියේ ධ්‍යානයකට සමවදිනවා කව ධ්‍යාන හතරටම සමවදිනවද එක එක ධ්‍යානයකටද ඒ කසිනේ සමවදින්නේ කියලා ප්‍රශ්නේ මතුවෙනවා. හරිනේ. එක් එක් කසිනේක ධ්‍යාන හතරටම සමවදින්නේ නම් බලන්නකෝ. ඔන්න දැන් කසිනානුලෝමයේදී කියන්නේ පිළිවෙලින් මෙහෙම ආපුව එකනේ මේ පැත්තට එන එකනේ. එතකොට ඒ පඨවි කසිනේට සමවදිනකොට පඨවියේ 1 පඨවියේ 2 පඨවියේ 3 පඨවියේ 4 මෙහෙම සමවැදිලා ඊට පස්සේ ආපෝ 1 තේජෝ කියන මෙහෙම වැදුනොත් එහෙම දැන් බලන්න මේක සමානයි ධ්‍යාන සංකන්තියට. අංග සංකන්තියට. හරිනේ. අංග සංකන්තියට සමානයි. අංගය මාරු කර කර යන එකට. එතකොට එය අංග සංකන්ති යන පිච්ච චිත් එක් එක් කසිනේක ධ්‍යාන හතරටම සමවදින්නේ නම් අපි මො හතර විතරක් ගමුකෝ. හරි. එය අංග සංකන්තික පරිදමණය හා සමාන වෙයි. එක් එක් කසිනේක එක් එක් ධ්‍යානයට සමවදිනවා. ඊට පස්සේ මෙහෙම කරොත් එම අංග සංකන්තිට සමානයි. ඊට පස්සේ කොහොමත් කසින අඩුලෝමේදී කසිනේ මාරු කරන්න එපා. එකකට විතරක් සමවදිනොත් එහෙම. ඒතර පඨවියේ 1යි ආපෝ 1යි තේජෝ 1යි වායෝ 1යි එහෙම ගියොත් එහෙම ඒක ආරම්මන සංකන්තියට සමානයි. හරිනේ. ඒකයි කියන්නේ. එක් එක් කසිනේක එක් එක් ධ්‍යානයට පමණක් සමවදී නම් ඒ ආරම්මන සංකන්තිය යන චිත්ත පරිදමනයට සමාන වේ. ඒතර ඕලැප්පීමක් මෙතන සිද්ධ වෙනවා. මොකද්ද මේකට උත්තරේ? මේකට පිළිතුරු සපේන විසුද්ධි මාර්ග ටීකා පවසන්නේ චිත්ත පරිදමනවල වෙනස සිදුවන්නේ ආභෝගයේ අනුභවය සලකා ලබනු බලනු ලබන ආකාරය අනුව. ආභෝගය කොහොමද සලකලා තියෙන්නේ? යම් කාලයක කසිනානුලෝමයේ කිරමි කියා සලකාගෙන ඒ කසිනෙහි ධ්‍යාන කීපයකට සමවදී නම් කසින අනුලෝමය කරනකොට හරිනේ ඒ ධ්‍යානයෙන් කසින කීපයකට සමවදිනොත් එහෙම හරිනේ මෙහෙම සමවදීගෙන ගියොත් හරිනේ ඒ කසිනානුලෝම චිත්ත පරිදමනයයි. හරිනේ. කසිනානුලෝම චිත්ත පරිදමනයයි. එකල්ලි අංග ඒ කසිනේ sorry. එතන කවුරු හරි කෙනෙක් වරදුනා කසින අනුලෝමය කරනවා කියලා ඔන්න බලන්න. එකම ධානයේ කසින කීපයකට සමවැදිලා ඊළඟ එකට යනවා. ඒතර එහෙම වෙනකොට මේ පැත්තට යනවනේ. එතනදී දැන් යා කරන්නේ කසිනානුලෝමය කරන්න. පළවෙනි එක කරන්න එක එක ධානයට යන්නේ නැතුව ධාන ගොඩකට සමවැදිලා ඊළඟට ඊළඟ කසිනට යනකොට මෙතනදී දැන් එයා ධාන එක එක ධානයට එකම කසිනෙන් සමවැදිනකොට ඒක අංග සංකන්තියක් වෙන්නට ඕනේ. නමුත් එයාගේ ආභෝගයේ තියෙන, එයාගේ සලකා බැලීම තියෙන්නේ මම කසින අනුලෝමය කරනවා කියලා නිසා එතන ඒක කසින අනුලෝමයේ ලෙස සලකන්න. ඒක අංග සංකන්තියේ ලෙස සලකන්නට එපා. මොකද සැලකීම තියෙන්නේ කසින අනුලෝමයේ කරනවා කියලා. ඒකයි මේ කියන්නේ. එතකොට මම කියන මේ පිළිදෙන විසුද්ධි මාර්ග තීපා පවසන්නේ චිත්ත පරිදමන වර්ගවල වෙනස සිදුවන්නේ ආභෝගී අනුභවය. යම් කලෙක කසින අනුලෝමයේ කරමි කියා සලකාගෙන ඒ කසිනේහි ධාන කීපයකට සමවදී නම් ඒ කසින අනුලෝම චිත්ත පරිදමනය. එකල්ලි අංග සංකන්තිය නොවේ. යම් කලෙක අංග සංකන්තිය කරමි කියා සලකා ඒ කසිනෙහි ධාන කීපයකට සමවදී නම් එය අංග සංකන්ති චිත්ත පරිදමනයයි. එකල්ලි කසිනානුලෝමේ නෙවෙයි. ඒ නිසා අර කලින් කරපු එක පස්සේ වුණා, පස්සේ එක කලින් මුලින් දැන් කරන එක පස්සේ වෙනවා කියලා සලකන්නට එපා. ඒ කියලා තියෙන විදිහට කරනකොට ඒක ඒ අදාළ පරිදමනේ උනාලේ සලකන. ඒක ආභෝගිය වැදගත්. අපි මොකද්ද කරන්න කියලා ඒක එකම දේ රිපීට් වෙනවා බව ඇත්ත. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියන එකයි මේ කියලා තියෙන්නේ. මේ ආකාරයට කසින අනුලෝම අංග සංකන්ති යනාදී එක හා සමාන චිත්ත පරිදමනයන්ගේ වෙනසද යෝගියා විසින් සලකා ලබනු බලනු ලබන ආකාරය අනුව සිද්ධ වේ. ඒ නිසා හොඳට මේක ඇනලයිස් කරොත් එහෙම තේරෙන්න පටන් ගන්නවා සමහර ඒවා ඕවර්ලැප් වෙනවා කියලා. ඒ ඕවර්ලැප් වීම සලකන්නට එපා. ඒ අදාළ විදිහට 14 ආකාරය ඒ අදාළ උපදේශ අනුව සිද්ධ කරාම ප්‍රමාණවත්. මොකද අවසානයේදී මේක නැවත නැවත සිද්ධ වෙලා තමයි මේක වෙන්නේ. ඉතින් ආභෝගියත් වැඩගත්. මම කසිනේ මාරු කරනවා, අංග මාරු කරනවා කියන ඒ ආභෝගිය තියෙනවනේ. ඒක යම් වැඩගත්කමක් තියෙන නිසා නැත්නම් ඒක අඩු කරන්න තිබ්බනේ තව. මේක වෙලා තියෙනවා කියලා එහෙම කරලා නැහැ. 14 ආකාරයෙන්ම කරන්න කියන්නේ. අපි කසිනේ මාරු කරනවා, ධානයේ මාරු කරනවා, කසිනේ පැනපැන යනවා, ධානය පැනපැන යනවා, දෙකම පැනපැන යනවා. ඊට පස්සේ අංග මාරු කරනවා, අරමුණ මාරු කරනවා. මේ අංග අරමුණ කියන එක කසිනේ ධානයේ කියන එකේ යම් වැදගත්කමක් ඇති. ඒ නිසා තමයි ඒ ක්‍රම දෙකටම කරන්න කියන්නේ. සමහර තැන්වල එකම දේ සිද්ධ වුණාට කියන ලද ආකාරයෙන් චිත්ත පරිදමණය නොකර පූර්ව භවයන්හි ධාන අභිඤ්ඤා ඉපදීම සඳහා ප්‍රාර්ථනා කරමින් පින් සිදු නොකළ ආදි කර්මයකයෙකු පුල පුත්‍රයෙකු විසින් ඉදදී විකුර්වණය සිදු කරයි යන්න විය නොහැකි. ඉතින් මේ ආකාරයට චිත්ත පරිදමණය කරන්නේ නැතුව ඉර්ධි විකූර්වණය නැත්නම් ඉර්ධි ප්‍රාතිහාරය නැත්නම් උපමංගේ රූපකය වෙනස් කර ගැනීම ආදී ඉර්ධි ප්‍රාතිහාරය සිද්ධ කරනවා කියන එකක් විය නොහැකි. හරිනේ. පූර්ව භවයන්හි ධාන අභිඤ්ඤා ඉපදීම සඳහා ප්‍රාර්ථනා කරමින් පින් සිදු කරගෙන ආපු කෙනෙක් නම් හරියන්න පුළුවන්. එයාට වෙන්නට පුළුවන්. සමහර අය මාර්ගඵල ලැබනකොටම මෙය උපදවලා අභිඤ්ඤා ලැබවල තියෙනවා. මාර්ගඵලත් එක්කම අභිඤ්ඤා ලැබිච්ච අවස්ථා. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක් නම් මේ චිත්ත පරිදමණය කරන්නට ඕනේ. සමහර ආචාර්යවරු පූර්ව උපනිෂයේ නොමැති කුල පුත්‍රයන් විසින් දෙසේ සිදු කරනු හැකි අදහස් කර ඇත. සාමාන්‍ය ළඟ භවයේක එහෙම කරලා නැත්නම් බෑ කියලා සමහර ආචාර්යවරු කියනවා. නමුත් අර පෙර පිං තියාගෙන ප්‍රාර්ථනා කරගෙන බොහෝ කල් වෙන කට්ටියට කතා ප්‍රවෘත්ති වල තියෙන ළඟ ආත්ම භවවල මට පේන ළඟ ආත්ම භවල් තිබුණේ නැතත් උපනිෂය ලැබිච්ච අවස්ථා වලට සාධක ඇති. ඒ නිසා තමයි එහෙම තියෙන බවක් නිකන් දල වශයෙන් තේරෙනවා. ඒ නිසා තමයි එහෙම කියන්නට ඇති පූර්වාචාරවරු අර පතාගෙන එන අයට මේ පරිදමනේ කරන්න නැතුව කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කටේ අනිවාර්යෙන් මේ චිත්ත පරිදමනේ මහන්සි වෙලා කරන්නට ඕනේ. ඉතින් සමහර ආචාර්යවරු කියනවා ඒ විතරක් නෙමෙයි මේ ළඟ භවවල ධානවල මේ අභිඤ්ඤා උපනිශ්‍රය ධාන අභිඤ්ඤා උපනිශ්‍රය තියෙන අයට තමයි මේ කරගන්නට මේ චිත්ත පරිදමණය නොකර එහෙම යනවනම් යන්නට තියෙන. ඊළඟ පාඩමේදී ඊළඟ දවසේදී ඔය තියනවා ඉර්ධි විද අභිඤ්ඤා ඉපදීමේ දුෂ්කරත්වය කියලා වැදගත් පාඩමක්. ඒකෙදී ඔය ගැන කතා වෙනවා. මේ චිත්ත පරිදමණය සිදු නොකර සමහර අයට මේ අභිඤ්ඤා උපදවා ගන්නට පුළුවන්. සමහරුන්ට චතුර්ථ ධානයේ විතරක් වශීකරණය කරන්න පුළුවන්. ඒවා විශේෂ අවස්ථා. සහ බුදුවරු පසේ බුදුවරු වගේ උත්තමයන්ට ඒ අභිඤ්ඤා ලැබෙන ආකාරය විශේෂ වෙනවා. ඒ නිසා ඒවා විශේෂ අවස්ථා. සාමාන්‍යයෙන් අද කාලේ හැමෝම වගේ ඒ ධ්‍යාන අපදවල අභිඤ්ඤාවෙන් රූප බලන්නට, ලෝකේ බලන්නට, සත්වය බලන්නට, පූර්ව භවයේ බලන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ චිත්ත පරිදමණය සිද්ධ කරන්නට ඕනේ. මේ චිත්ත පරිදමණයේ අදහස් තමයි තමන්ගේ සිත වශී භාවයට පත් කරගෙන වසඟයට අර ගැනීම. ඒක තමයි මේකේ තියෙන මූලික ඉලක්කය. ඒ නිසා මේ තමයි චුද්ධ සාකාර චිත්ත පරිදමණය සම්බන්ධයෙන් විසුද්ධි මාර්ගයේ සහ යටුවාවේ විසුද්ධි මාර්ගයේ සහ ටීකාවේ සඳහන් වෙන ගැඹුරු කරුණු. තවත් මේ වගේ ප්‍රායෝගික අත්දැකීම් ලැබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒවා සිදු කරන තැන් තියෙන පාවෝකාදී භාවනා මධ්‍යස්ථාන තියවල තව ස්වාමීන් වහන්සේලාගේ සමහර පොත්පත් තියෙන වගේ ලියවිච්ච ඒවලුත් තවතුරු තව එකතු කර ගන්නට පුළුවන් ප්‍රායෝගික අත්දැකීම් ආදියත් ලැබපු අයත් සමඟ කතා බහ කරලා. ඉතින් ඔය තමයි චුද්ධ සාකාර චිත්ත පරිදමණය සිදු කිරීම. ඉතින් පාඩම අවසానයි. ඊළඟ පාඩම පටන් ගත්තොත් මට අවසන් කරන්න වෙන්නේ. ඒක ටිකක් දීර්ඝ පාඩමක්, විස්තර කරන්න ඕනේ, රසවත් පාඩමක්. ඒකට අපි ඊළඟ දවස් සිද්ධ කරමු. මම ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමින් දේශනාව අවසන් කරමු.
මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ අර chart එකේ අරූපාවචර ධ්‍යාන හතර අර අන්තිම කොළම් හතරට දාලා තිබුණාට ඇත්තටම මගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පටන් ගත්ත පසිනේ යම් කිසි බලපෑමක් තියනවද ඒ අරූප ධානය අතරට ගේන්නේ? මම හිතාගෙන හිටියේ මෙච්චර කල් එහෙම දෙයක් නැහැ. මොකද අරූප ධානය මොළ ගියාට පස්සේ ආස්තන ඡායකනේ ඉඳලි ඉහෙලට අර රූප සංඥාව බලපෑමක් නැහැ කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ.
ඒක අපි ගිය පාර කතා කරා, ඔබතුමා හිටියක් දැන් නැහැ ගිය පාර. මේ ඒක තමයි ගිය පාර අපි කතා කරා. තුන්වෙනි පිටුවේ ඔක දක්වලා ඇති අපි හෑන්ඩ් අවුට් එකේ. ඒක මං කිව්වොත් එහෙම ඒක කියනවා මෙහි කසින උක්කමනේ නොකොටම, ඒ කියන්නේ අන්තිමකට කලින් පැරග්‍රාෆ් එක පෙනල්ටිමේට් එකෙන් අන්තිමට කරා. මෙහි කසිනය උක්කමනේ නොකොට එකම කසිනේහි ධානයන්ට සමවදින විට පටවි කසිනේම අරූප ධානයට සමවැදී යුතුය. පටවි කසිනේ උගලවා සමවදින ආකාසානං ඡායතන ධානය පටවි කසිනේ පක්ෂේම වේ. එසේම පටවි කසිනේ උගලවා සමවැදිනු ආකාසානං ඡායතන සිත අරමුණු කරන සමවදින විඥානං ඡායතන ධානයේද එම ආකාසානං ඡායතන ධානයේ අභාවය අරමුණු කර සමවදින ආකින්චඤ්ඤායතන ධානයේද කියන ලද ආකාසානං ඡායතන ධානයේ අභාවය අරමුණු කර සිත අභාවයේ අරමුණු කළ සිත අරමුණු කර සමවදින නේව සංඥා නාසඤ්ඤායතන ධානයේද පටවි කසින පක්ෂේම වන බව දත යුතුය. සෙසිල් කසිනවල කසිනවල අරූප ධානවල ස්වභාවය මේ නයින් තේරුම් ගත යුතුය. ඒ නිසා ඒක ඒ සමවදිලා ඉන්නකොට ඒක දකින්නකොට කිසිදු වෙනසක් තේරෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ කසින පටවි කසිනේ උගුල්වලා සමවදිනු ආකාසානං ඡායතනයයි ආපෝ කසිනේ උගුල්වල සමවදිනු ආකාසානං ඡායතනයයි දෙකක් ඇතතර. ඒකේ ආරම්මන වශයෙන් සහ උප්පත්ති ස්ථාන වශයෙන් එහෙම වෙනසක් නැහැ. නමුත් අර ඒක ආපු ක්‍රමයේ තියෙනවනේ. ඒ නිසා යම් ඒ කියන්නේ ප්‍රත්‍යයනෝ බැලුවම යම් වෙනසක් තියෙනවා. මොකද පටවි කසිනය ලැබපු ධානයක ඉඳලා ඒ කසිනේ උගුල්වල පත්වෙච්ච ධානයන් නිසා ඒ ආකාසානං ඡායතන ධානය ආපෝ කසිනේ උගුල්වල ලබන ආකාසානං ඡායතන වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා පටවි කසිනේන් ආකාසානං ඡායතන සමවදින්න, ඊට පස්සේ නීල කසිනේන් නීල කසිනේන් ආකාසානං ඡායතන සමවදිලා ලෝහිත කසිනේන් ආකින්චඤ්ඤායතන සමවදින්න කියලා කියනවා. ඒකයි. ඒ නිසා ඒක වැදගත් ප්‍රශ්නයක්. ඒ කසිනේ මොකද්ද අරූප ධානවල මේ කසිනේ උගුල්වල යනකොට මේ කසිනේටම අදාළ අරූප ධානයක් ලෙස තමයි සලකලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඊළඟ කොටසේ ප්‍රශ්නේ තිබුණේ ඇත්තටම අරූප ඥානයක් වුණාම ඒ సంతානේ ඒ මොහොතේ ඉඳලා ඒ ඥානයට සමවැදෙලා ඉන්නකල් ස්තන්ධ හතරක් පමණ ඉන්නේ හැදෙන්නේ. පංච ස්තන්ධේ නැති වෙනවනේ.
නෑ 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 නෑ. රූපය තියෙනවා, රූපේ නැති වෙන්නේ නෑනේ. ඒ කියන්නේ එයා ඒ අරූප ලෝකෙදි විතරයි රූපස්කන්ධේ නැත්තේ. මේ දැන් අරූප ඥානයට සමවැදිනොත් රූපස්කන්ධේ තියෙනවනේ. ඒ රූපේ ඉක්මවනවා කියන එකේ තේරුම රූපස්කන්ධේ නැති වෙනවා කියන එක නෙවෙයි. ඒ රූපයයි අයාගේ ධානයයි රූපය අතර සම්බන්ධය නැති වෙන විශේෂයෙන්. එතකොට බාහිර ඒ රූපේ අපි කතා කරා ඉස්සරහට රූපේ ඉක්මවනවා කියනකොට පටිඝ සංඥානං අත්තංගමා රූප සංඥානං සමතික්කමා සියලු රූපාවචර චිත්තචෛසිකය ඉක්මවලා පටිඝ සංඥාව කියන දෙපස් විඥාන ඉක්මවලා නානත්ත් සංඥානං අමනසිකාරා සසු රූපාවචර සංඥා ටික මානසිකාර නොකර තමයි එයා අරූප ධානයට පත් වෙන්නේ. එතකොට මානසිකව එයා ලොකු තැනකට එනවා. නමුත් රූපස්කන්ධය යගේ තියෙනවා. ඒක වෙනසක් වෙලා නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි මම අර ප්‍රශ්නේ අරුවේ මේ කසිනේ බලපෑමක් තියෙනවාද කියලා අරූප ධානය.
ඔව් මේකේ හැටියට කසිනේ කියන්නේ ඒක බලපෑම තියෙන්නට වෙනවා. මොකද හේතුව අපි ප්‍රත්‍යයනුවනේ ඵලයේ ස්වභාවය තීරණය වෙන්නේ. එතකොට පටවිය අරමුණු කරපු ප්‍රථම චතුර්ථ ධ්‍යානයේ නැගී සිටලා ආකාසානං ඡායතන සමවදිනකොට ඒකේ අහන්නවනේ මොන කසිනේද ඉගෙල්ලුවේ කියලා. ඒතර අනිවාර්යෙන් මේ ආකාසානං ඡායතනෙට පටවි කසිනේ ෆ්ලේවර් එක යම් ප්‍රමාණයකට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ රූපේ ඉක්මවලා හිටියත් ඒක පදනම් වෙලා තියෙන්නේ පටවි කසිනේ අරමුණු කරපු චතුර්ථ ධ්‍යානයක් මතින් තමයි ඒක පැනලාගිලා තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි ඒ ආකාසානං ඡායතනෙ සහ ඒක මත පදනම් වෙන අනෙකුත් අරූප ධානයත් ඒ පටවි කසින පක්ෂේම කියලා ගන්න. දැන් සාමාන්‍යයෙන් ඒ ධානයට සමවැදින අය දැන් ධානයට සමවැදින අයගේ අදහස තමයි මේ ධානයේ ඒ වෙලාවේ නැහැ මේ මොනවාද ආකාසානං ඡායතන ධානයේහි ඒ වෙලාවේහි තියෙන්නේ පටවි කසණයෙන් සමවැදුණාත් ආපෝ කසණේ උගුල්ලා සමවැදුණාත් ඒ වෙලාවේ තියෙන්නේ කෙලින්ම ඒ ආකාස මාත්‍රේ විතරයි. හැබැයි යා ඇනලයිස් කරොත් ආපහු ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඔහුට තේරෙනවා මොනවද මේ පඨවි කසිනේ උගුල් වල සමවැදුණු ආකාස අනංචයද මේ ආපෝ කසිනේ කියලා ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඔහුට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ ඇත්තටම ඒක ඒ නිසා තමයි මේ ධ්‍යාන 64ක් කියලා අපිට හම්බ වෙන්නේ ඒ ඒ කසිනේට අදාළව.
එමයි
ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යයකත් එක්ක ගත්තත් ඒක ටිකක් හිතා ගන්න අමාරු වෙනවා. ආරම්භක ප්‍රශ්නේ
ඇති ඒ විදිහට තියෙන්න බෑ.
නෑ 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 අප මොකද්ද? ඔව් උපනිෂේ ප්‍රත්‍ය තියෙනවා නේද අනිවාර්යයෙන්. ඇයි ඉතින් පටවි කස්සෙන් පටවි ආරමුණු කරපු චතුර්ථ අධ්‍යානෙ උපනිෂ්‍රේ කරගෙන තමයි ආකාසන්නංචායතරේ ඉන්නේ. එතකොට ප්‍රත්‍ය වශයෙන් අනිවාර්යෙන් ආපෝ කසිනේ චතුර්ථ අධ්‍යානෙන් ඇති වෙන ආකාසන්නංචායතනයේ පටවි කසිනේ ඇති වෙන එකයි දෙකක්. එතකොට අනිත් එක ආරම්භන වශයෙන් ගත්තම පටවි කසිනේ උගුල් වල අරක ආපෝ කසිනේ උගුල් වල. එතකොටත් එතන වෙනස්කමක් තියෙනවා. ගැඹුරට ගියා.
භාවනාව කරා ගියපාර ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නා කාර්යය වැඩි කරගන්න කියලා ආය මත අත විදිහට ඒ වගේ දැන් මේ අත 8 hours වගේ පින්න පුළුවන් වුණා. මේ ඊට පස්සේ මේ සැහැල්ලු මැදස්ත හුදකලා වීමක් වගේ තමයි දැනුනේ. ඉදිරි පියවර සඳහා උපදෙස් ස්වාමීන් වහන්සේ ලබා දෙන්න.
හොඳයි. දැන් එහෙමනම් ආකාසානංචායතනය සම්බන්ධයෙන් අර අපි මතකද රූපාවචර ධානවල වශීභාවය ඇති කරගත්තා. ඒ කියන්නේ සමවදිනවා, ඊට පස්සේ කෙටි වේලාවක් වේගෙන් එක එක ඉරියව්වල සමවදිනවා, ඊට පස්සේ කෙටි වේලාවක් අදිෂ්ඨාන කරලා විනාඩි 5, ඊට පස්සේ විනාඩි 2 3, ඊට පස්සේ තප්පරය වගේ මට්ටමට ඇවිල්ලා ඒකෙන් නැගී සිටිනවා, ඊට පස්සේ ඊළඟට ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරනවා. ඔය කියපු වශීභාවයේ දැන් මතක ඇතිනේ ඒ ධ්‍යාන වලට කරපු ෆෝමි Tamanට ඇතිනේ මොකක් හරි කරපු ක්‍රමයක් ධ්‍යාන හතරටම කරානේ ප්‍රථම ඉඳන් චතුර්ථ වෙනකම්. ඒ ක්‍රමයටම මේ සතියේදී ආවජ්ජන සමාපජ්ජන පච්චවෙක්කන පුට්ඨාන අදිත්තහන කියන මේ වශී පහ සිද්ධ කරන්නට ඕනේ ආකාසානංචායතන ධ්‍යානෙට. අනිත් ධ්‍යානට සමාදින්න යන්න එපා. මේ ධ්‍යානෙම නැවත නැවත සමාදින්න. විටින් විට දවසකට වරක් විතර වගේ ටික වේලාවක් දීර්ඝ සමවැදීමක් කරන්න, පැයක දෙකක වගේ සමවැදීමක් කර තමන්ගේ චිත්තය සම්පහන්සනේ කරගන්න. අනිත් වෙලාවට අර විදිහට අර තමන් කරගෙන ආපු කෙටි කාලය අඩු කර කර තප්පරයක් විතර සමවදින්න පුළුවන් මට්ටමට, එක එක ඉරියව්වල සමවදින්න පුළුවන් මට්ටමට මේ ධ්‍යානයේ දැන් වශී කරගන්නට ඕනේ. අංග දෙක ප්‍රත්‍යවේක්ෂා කරන්න, උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකත්, උපේක්ඛා ඒකාග්‍රතා උපේක්ඛා ඒකාග්‍රතා කියලා අර ප්‍රත්‍යවේක්ෂා කරපු ක්‍රමයක් ඇතිනේ. ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළා පංචවිධ වශීතාවය මේ සතිය පුරා ඇති කරගන්න. ඊට පස්සේ අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්.
ඊමේ ස්වාමීන් වහන්සේ යෝගී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. සන්නාස මහා ප්‍රජාපති ගෞතමී අපතාල පාළියේ තියෙනවානේ සන්නාස තථාගතයන් වහන්සේ අර මාතුන්ගේ ධර්මාභිසමයේ යම් අඥානයේ විමුක්තියක් කියවුද ඔවුන්ගේ දෘෂ්ටි ප්‍රමාණය පිණිස ගෞතමිය විද්දක් වරන්න කියලා සන්නාස. එතකොට මහා ප්‍රජාපති ගෞතමී පරිනිර්වාණයට පෙර විද්දක් වරනකොට සන්නාස දැන් මහන්සේ
ඒ ඉතින් ලබා ගත්ත අය ඒක
දක්වා
දිසන නිසා අනිත් අනිත් අයට ඒක එලෙසින් දෙන්නේ කොහොමද සර්? ඒ පේන්න නේද පාන්නේ? ඒ කියන්නේ ඒක නිසා ඒක තමයි ඉර්ධ විති වතුර වෙනවා අපි බැස්සොත් පොළොවේ තනට. ඔක තමයි ඉර්ධි අචින්තය ධර්ම පහක් හතරක් තියෙනවනේ. බුද්ධ විෂය බුදුන්ගේ ඥානය අචින්තයයි. කොහොමද සර්වඥත්වය පිහිටන්නේ වගේ කියන එක. ඒ ඥානේ තතු විමසන්න බෑ අපිට. කොහොමද දැනෙන්නේ කියලා විස්තර කරගන්න බෑ සර්වඥත්වයේ. ඊට පස්සේ ලෝක විෂය සත්ත්‍ය ලෝක විෂය අචින්තය. ලෝක හරි සත්ත්‍ය දෙක එක. ඒ කියන්නේ කොච්චර ලෝක අනන්ත වෙන්නේ කොහොමද ආදී ලෙසට ඒක විස්තර කරගන්නට බෑ. ඊට පස්සේ කර්ම විශේෂ අචින්තයයි, කොහොමද මේක කර්මයක් මේ විදිහට හරියටම සිලෙක්ට් වෙලා විපාක ලබා දෙන්නේ, කොහොමද අවකාශ ලබන්නේ, අතීතයේ කරපු කර්ම මහා ප්‍රමාණයක් තියෙද්දි ඒ අවකාශ ලබන්නේ කොහොමද, සහ සමහරලාවට කර්ම විපාක ලැබෙනකොට ප්‍රේතයාට අපි නනා ඉන්න තැන ප්‍රේතයාට ගල් පවුරක් බවට පත් වෙනවා, රත් වෙච්ච පර්වතයක් වෙනවා, අපි නනා ඉන්නවා එයාට ඒක මෙයා වෙනවා. ඒක විස්තර කරගන්න හරි අමාරුයි. අමාරුයි කියන්නේ ඒක ඇත්තටම අපිට විස්තර කරගන්න බෑ. එනවාට ඉරිදි විෂය, ඒක ධ්‍යාන විෂය කියලාත් මම දැක්කා. ඉරිදි විෂය මට මතක හැටියට ධ්‍යාන හෝ ඉරිදි විෂය, ඒකෙත් ඔය 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 ඔක විශේෂයෙන් තියෙන එක. මොකද්ද දැන් ඉරිදිමතා පොලොවක් මවලා දැන් ඉදිරි පාඩම් වලදී අපි කතා කරනවා. තව පාඩම් පහක් විතර යනකොට ඔය මාතෘකාවට අපි එනවා. එතකොට ඒක පොතේ දීලා ඇති මම විස්තර කළා. මේ පොලොවක් මවනවා, එයා ඒක ඇවිදිනවා, අපි නැග්ගොත් අපි වැටෙනවා, අපිට ඉන්න බෑ. දැන් මෙතන වතුරක් ඇති කරලා එයා වතුර කිමිදෙනවා, අපිට ඒකේ බැස්සොත් අපි පොළවේ තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය. ඉරහඳ ගත්තත් එහෙමයි. ඒවලත් ඒවයේ ප්‍රകൃතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉරිදිමතට සාපේක්ෂව වෙන දෙයක්. ඉතින් හැබැයි යා ඒක සත්‍ය වශයෙන්ම ස්පර්ශ කරනවා. ඉතින් ඒ නිසා මේ හැබැයි යා අවශ්‍ය වුණොත් එයාට මේ වතුර අනිත් අයටත් ප්‍රයෝජන ගනිත්වා කියලා. එතකොට අපිටත් මේ වතුරෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක භෞතිකව විද්‍යාත්මකව විස්තර කරන්න ගියොත් හරි සංකීර්ණ දෙයක්. ඒක තමයි ඉරිදි විෂය අචින්තයය කියලා විස්තර කරලා තියෙන බුදුරණන් අස. මේ විදිහට පිළිවෙලට කරන තැන නම් පාවක් තමයි. තව තැනක් තියෙනවා ඔය ආනාපාන සති සමාධිය ඇති කරගෙන ඒ ආලෝකයෙන් බලන එකක්. මම දන්නේ කොච්චර පොතපතර එකඟද කියලා. නමුත් ඒ ආලෝකයෙන් දේවල් දැකපු අය ගැන සඳහනක් තියෙනවා ඒ කසේ නිමිත්ත පතරවලා. ඒක මට මතක නැහැ කොහෙද තැන කියලා. ඒක මේ වෙන පොතකුත් තිබුණා. ඒ පොතත් බැලුවම මේ ඒ එක එක විදේශීය කට්ටිය ඇවිල්ලා හැම භාවනා කරලා ඒ අත්දැකීම් ලැබපුව විස්තර කරලා තියෙනවා. ඉතින් අනිත් ගොඩක් තැන්වල තියෙන විදර්ශනා භාවනාව, සුද්ධ විපස්සනාව තමයි තියෙන්නේ. මහා සීමෝගොක් වගේ භාවනා ක්‍රමවල මේ ස්පාවකිකේ තමයි මේ පිළිවෙලට සමත පූර්වාංග විපස්සනාවක් වශයෙන් කතා කරලා මේ කියන විදිහට විදර්ශනා භාවනාව කරන්න. විශේෂයෙන් ওই චිත්ත පරිදමනේ උන්වහන්සේ 2012 තමයි ඒක පටන් ගන්න. නැත්තම් උන්වහන්සේලා පෞද්ගලිකව කරලා තිබුණාට ශිෂ්‍යයන්ට සාමාන්‍යයෙන් ආනාපාන සති සමාධිය ඇති කරගෙන අනිත් ධ්‍යාන ටික උපදවලා අසුභාදී ධ්‍යාන උපදවලා කෙලින්ම ධාතු මනසිකාර්යය හරහා විපස්සනාවට යෑම තමයි උන්වහන්සේලා අදහස් කරලා තියෙන්නේ. ඉතින් ඔය චිත්ත පරිදමනේ මොකද අන්තිමට පැහැදිලිවම විසුද්ධි මාර්ගාදී කියන මේ චිත්ත පරිදමනේ කරලා තිබීම ගොඩාක් ප්‍රයෝජනවත් ඉදිරි විපස්සනාවට. ඒ නිසා 2000 මට මතකයි 12 තමයි ඒක ප්‍රැක්ටිස් එකක් ලෙස උන්වහන්සේගේ ටෙක්නික් එකට උන්වහන්සේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ. විශේෂ ඔය කීප දෙනෙක් කරලා තිබිලා තියෙනවා. මම හිතන්නේ ආවුනි සංසල වගේ කීප දෙනෙක් කරලා තියෙනවා. නමුත් අර අනිත් හැමෝටම කරවන්න ඒක පුරුදු කරන්න ඊට පස්සේ. ඒතකොට තමයි ඔය චිත්ත පරිදමනය කරපු බොහෝ පිරිසක් පාවකාරණ සේනාසනේ ලැබිලා ඒ කට්ටිය ඒ පෙර භවයේ බලන ඒවා ඊට පස්සේ දිවසින් දේවල් බලන ඒවට පත්වන්නේ. ඉතින් අද ඒක කරනවා සාර්ථකව. ඒකට උපදෙස් දෙන්නේ අපේ සමහර දැන් දෙවනි ලේයර් එකේ පාවොක්ස් යාඩු දැන් ගොඩක් අසනීපයි. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා කුමාරාභිවංශ ස්වාමීන් වහන්සේ, ජනකාභිවංශ ස්වාමීන් වහන්සේලා වගේ උන්වහන්සේලාටත් පුළුවන් දැන් මේ මට්ටමට ඒ කමඨහන් ලබා දීම සිද්ධ කරන්න. ඉතින් ඒ උන්වහන්සේලාගෙන් කමඨහන් ගත්ත ඉතාම ඉහළ මට්ටමින් ඒවා ලැබපු අධිගමනය කරපු අය ඉන්නවා. ඉතින් ඕක තමයි ඒකේ. ඉතින් හරියට ඒ කියන්නේ පිළිවෙලට මේ ටික කරන තැනක් ලෙස මට බය නැතුව රෙකමෙන්ඩ් කරන්න පුළුවන් තැන තමයි පාවොක් භාවන මධ්‍යස්ථානේ. ඒ කියන්නේ දැන් මට තේරුණේ ඉතින් පාවොක් ක්‍රමයෙන් ආපු තැන්වල තියෙනවා. අනිත් තැන්වල ඉතින් එච්චර මම දන්නේ නැහැ. අප්‍රසිද්ධෝ තියෙන්න පුළුවන් අපිට නෑ කියන්න බෑ. මේ ඉතින් නාවුනේ ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ඉතින් අපේ ලංකාවෙත් ඒක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ මොනවද නාවුනේ ආරණ්‍ය සේනාසනේත් ඒ සමාධි භාවනාදිය පුරුදු කරවනවා. ඉතින් ඒ වගේ ඉතින් සමහර තැන් තියෙනවා. ඉතින් ඒ ගොඩක් හැබැයි ඒ චුද්ධ සාකාර චිත්ත පරිදමණය මම දන්නේ නැහැ හැමතැනම තියනවද කියලා ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් පාවොක්වල සැබවින් මේක සිද්ධ කරනවා. නමුත් සමතය උගන්නන එක තියෙන තැන් තියෙනවා. භාවනාව උගන්නන තැන් තියෙනවා. දැන් උදාහරණයකට නාවුන ආරණ්‍ය සේනාසනේ ඒ සමත පූර්වාංගම ක්‍රමයේ තමයි මොනවද එන්කරේජ් කරන්නේ. මොකද නාවුනි ලොකු සාමින් වහන්සේ ඊටස් අපි අඟුල් ගමේ අරිනන්ද සාමින් වහන්සේලා ඒ ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ඒ පාවොක් සාමින් වහන්සේගෙන් ආපු භාවනා ක්‍රමය තමයි සාමාන්‍යයෙන් උගන්වන්නේ. ඊට පස්සේ තවත් තායිලන්තේ වුණත් පාවොක් සෑඩෝ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස් ගිහිල්ලා ඒ භාවනාව උගන්වන තැන් තියෙනවා. සමුත් ඉතින් අනිවාර්යෙන් සමත පූර්වාංගම විපස්සනාවක් උගන්වන තැන් තවත් තියෙන්නට පුළුවන්. මම නැහැ කියන්න බෑ. මොකද ඉතින් ඒක ඉතින් කවුරු හරි ආනාපාන සතිය වඩලා ඒකෙන් ධ්‍යාන උපදවාගෙන නිමිත් උපදවාගෙන ඉතින් ඒක එච්චර ලොකුම දෙයක් නෙවෙයිනේ. නිමිත් උපදවාගෙන ඒකෙන් ධ්‍යානෙටපත් වෙලා ඊට පස්සේ විපස්සනාවට හැරෙනවා කියන එක වෙන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේගෙ ඉතින් විශේෂත්වයක් තියෙනවා. ඒ සමාධි ආලෝකයෙන් ඒ නාම රූප බැලීම නැත්තම් ඒ පූර්ව භවයන් ස්පටිසෝපාදය ගැන ගණනය කිරීම ගන්න කියන එක ඒක සෙවීම සහ ඒ ප්‍රත්‍යයන් මෙනෙහි කිරීම කියලා විශේෂ ක්‍රමයක් උන්වහන්සේ මේ සමාධිය තුලින් ගොඩනගන එක විශිෂ්ට භවනා ක්‍රමවේදයක් උන්වහන්සේ හදලා දීලා තියෙනවා ලෝකෙට. ඒක විශේෂ ඇත්තටම. ඉතින් ඒ ක්‍රමය ඉතින් ඒක සමත පූර්වාංගම ක්‍රමය. ඉතින් කවුරු හරි ඒකට උනන්දු වෙලා කරනවා නම් කැප කිරීම ඕනේ. ඉතින් කාලයක් මහන්සි වෙන්නට ඕනේ. ඉතින් හොඳට සමාධිය උපදවාගෙන ඊට පස්සේ ඒක පිළිවෙලින් විපස්සනාවට හරවලා දිගටම කරගෙන යන්න පුළුවන්. මට කියන්න නෑ ඒක විශිෂ්ට ක්‍රමයක් කියලා කියන්නට ඕන. විශිෂ්ට ක්‍රමයක්. ඉතින් ඒ අනේ එකෙන් කියන්නේ අනිත් විපස්සනා ක්‍රම පහත හෙලනවා කියන එක නෙවෙයි. අවසානයේ ලැබෙන එකම නිවන. නමුත් ඒක ඊටාම ඒක විශිෂ්ට ආකාරයෙන් විදර්ශනා වැඩිවීමට පදනම හදාගන්න ඔය ක්‍රමයේ ඊතයි සුද්ධි මාර්ගයේත් කියලා තියෙන්නේ. මේ චුද්ද සාකාර පිච්චිත්ත පරිදමණය කිරීම විදර්ශනාවට මහඟු පිටිවහලක් වෙනවා. මහඟු උපකාරයක්. ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් බෝසතාණන් වහන්සේගෙත් එහෙමනේ. ඉතින් පූර්වේ නිවාස අනුස්සති චුතුප්පපාත ඥාන දෙක පදනම් වෙලානේ. ඊට පස්සේ ආසවක්ඛේ ඥානය උපදවන්නේ උන්වහන්සේ. ඉතින් ඒකෙන් විශේෂයෙන්ම විදර්ශනාවට ගොඩක්ම උපකාර වෙන්නේ ওই ඥාන දෙක. පූර්වේ නිවාස අනුස්මතියයි චුතුප්පපාත ඥානයයි. දිබ්බ සෝතයයි පරචිත්ත විඥානනේ එතරම් උපකාර වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ ඉතින් වෙන වැඩ කිරීම සඳහා. ඒ කියන්නේ ඒ කට්ටිය මොනවද කතා කරන්නේ කියන එක අහන්නයි, anu මොනවද මෙලා හිතන්නේ කියන එක බලන්නයි, සහ ධර්ම දේශනාවට ඒ වගේ දත උපකාර. ඉදිරි ප්‍රාතිහාරය කොහොමද උපකාර වෙන්නේ? මොනවද ලෝකයට අර්ථය සිද්ධ කිරීමට තමන්ගේ ප්‍රයෝජනය සඳහා ආගෙද. හැබැයි ඒව කරොත් එහෙම තවත් සමාධිය ප්‍රබල වෙනවා. මේ දිබ්බ චක්කුවයි පුබ්බේ නිවාසානුස්සතියයි කියන දෙක තමයි සාමාන්‍ය ලේසි අභිඥා දෙක. විසුද්ධි මාර්ගයේක අන්තිමට දක්වලා තිබුණාට ඒක තමයි ලේසි භාවනා දෙක. අනිත් ඒවා ලේසි නෑ. දැන් ඒ දැන් ඔය දිබ්බ චක්කුව උපදෝපපු පුබ්බේ නිවාසානුස්සති උපදෝපපු අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි දන්නවා. ඉතින් උන්වහන්සේ කෙත් අදහස ඒ කියන්නේ ඒ චුතුපපද පරචිත්ත විඥානනේ ටිකක් අමාරුයි වුණා. ඒ කියන්නේ ඒක ලාබට වගේ දැනෙන්නේ. මොකද ඒක ඉස්සර විස්තර කරනකොට තේරෙයි මම දැන් ඉදිරි සතිවලදී ඒක විස්තර වෙනවා. පරචිත්ත විඥානනේදී ඒක ලේ ධාතුව බලලා එතනින් ඒක නිකන් අනුමාන වශයෙන් ගිහිල්ලා තමයි හිමින් හිමින් එතනට ලං වෙන්නේ. ඊට පස්සේ දිබ්බ චක්කුව එහෙමනේ ආලෝකයේ විහිදුන කෙලිම දකින්න. පූර්වේ නිවාසය තමන් සිහි කරගෙන කරගෙන ගිහිල්ලා පූර්ව භවයට යනවා. ඒ දෙක ඇත්තටම සාපේක්ෂව බැලුවම ලේසි. ඉරුදි විදය කියන එක හරි අමාරුයි. ඒක ඉතින් භෞතිකව යමක් වෙනස් කරන්නට එපා. ඒක අනිවාර්යෙන් පැහැදිලිවම අමාරු වෙන්නට වෙනවා. ඒකේ අමාරුම එක තමයි තමන්ගේ රූපේ වෙනස් කිරීමකින් ඉරුදි විකූර්වනේ. ඊට පස්සේ දිබ්බ සෝතය කියන එකත් ඒ අමාරු ගණයට තමයි වැටලා තියෙන්නේ. මට හිතෙන්නේ නිකන් අර රූප දකින්නට වඩා ශබ්දයක් අහන එක මනස තුලින්ම ශබ්දයක් අහන්න එපේද? ඒක අහන එක මනස ශබ්දයට දුරයි රූපයට වඩා. අපිට වුණත් දැන් උදාහරණයකට රූපයක් ඉමජින් කරන්නට පුළුවන් හිතෙන්. ශබ්දයක් ඉමජින් කරන එක ටිකක් අමාරුයි අපිට. ඒ නිසා ඒ සෝත ධාතුව ටිකක් අවහසුබත. ඒ නිසා තමයි ත්‍රිවිද්‍යාලාභී රහතන් වහන්සේලා අපිට ගොඩක් හම් වෙන්නේ. අභිඥාලාභී ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේලාට සාපේක්ෂව සහයිති විදර්ශනාවට කෙලිම පදන වෙන්නේ අර දෙක. ඒ නිසා තමයි බෝධි මණ්ඩලයේදී බෝධිසත්වයොත් පුබ්බේ නිවාසානුස්සති ඥානය බලලා එතනින් ප්‍රත්‍යාකාරය තේරුම් ගන්නවා. චතුප්පාත ඥානයෙන් බලලා කර්ම විපාකයේ තේරුම් ගන්නවා. හේතුඵලයේ ඔක්කොමටම පදනම හදා ගන්නවා මේක මත පදනම. ඉතින් පාවොක්සයාඩු ස්වාමීන් වහන්සේත් ඕක තමයි දැන් මේ ඒ කියන්නේ අර 2012න් පස්සේ උන්වහන්සේගේ විදර්ශනාවේදී ඒක පදනම් කරගෙන තමයි විදර්ශනාව හදන්නේ. ඊටාම ඒක ඇහුවට පස්සේ ඊටාම විශිෂ්ට ගණේ විදර්ශනාවකට පාර හදලා තියෙනවා. ඉතින් කවුරු හරි ඉන්ට්‍රස්ටිං නම් ඇත්තටම
ඒ කියන්නේ මහන්සි වෙන්නට ඕන එකට මහන්සි වෙලා ඒ ඒ ඒ මොනවාද ධර්මඥානයේ යම් ප්‍රමාණයකට ඇති කරගෙන ඒ තරමට තමයි ලේසි ඇති කරගෙන සමාධි උපදවාගෙන අභිඥ ධ්‍යාන උපදවාගෙන අභිඥ චුද්දසාකාර චිත්ත වශී භාවය ඇති කරගෙන අභිඥා උපදවාගෙන ඊට පස්සේ විදර්ශනාවට බහින්නට පුළුවන්. ඒකට ඉතින් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අවස්ථාවක් තියෙනවා මොකද කාලේ තියෙන නිසා. හැබැයි ඉතින් මේ වගේ තැනකට යනවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක යම් ධර්මඥානයක් ඇති කර ගන්න තරමට හොඳයි. මොකද එතකොට ඒ කියලා දෙන දේවල් හාත්පසින් තේරුම් අරගෙන Tamanට ගැළපෙන පරිද්දෙන් ඒක හසුරුවාගෙන යන්නට පුළුවන්. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු. අද දවසේදීත් ඉතා වැදගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. චුද්ධ සාකාර චිත්ත පරිදමනය කියන මාතෘකාව අවසන් කරා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව නැත්තම් වැඩසටහනට දායකත්වයෙන් දරන්නේ මදාරා ජයසේකර මෙනිවි විසින්. අරමුණු පුණ්‍යානුමෝදනාව ලෙස දක්වලා තියෙනවා. සුජීවත්ව වෙසෙන දෙමව්පියන්ට මේ උතුම් කුසලයේ අනුමෝදන් වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මදාරා ජයසේකර මෙනිවිය මේ පින්කම සිද්ධ කරන්නේ. පසුගිය දෙසැම්බර් 29 වෙනිදා උපන්දිනයේ සිදුණු ෂෙනුලි දියණියට සෙත් ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉතින් හිතුම ඒ කුඩා දියණියට නිදුක් නිරෝගී සුව ලැබේවා. දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ඒ දියණියටත් සුබ අනාගතයක් වී හොඳ පුරවැසියෙක් වෙන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසලයේ හේතුවක් වේවා, පාරමිතාවක් වේවා. අප කෙරෙහි කරුණාවෙන් වැඩසටහන මෙහෙවන ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. සියලු ශාසනික කටයුතු යහපත් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ආශිර්වාද කරන අපි සතුට සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් අද දවසේදී බොහෝ දෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට අනුග්‍රහ ලබා දෙමින් හිමදාරා ජයසේකර මෙනිවෙ විසින් සිද්ධ කරන්නට යෙදුණු මේ කුසලයේ තුමියට තව තවත් ධර්මඥාන භාවනා ඥාන දිනු කර ගැනීමට සසර වසනාතුරාවට සම්මා දිට්ඨියම පිහිටලා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ඉක්මනින්ම සසරෙන් එතර වෙන්නට මේ කුසලයේ කලෙස හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉන් ආය වගේම අද අපේ නමින් මිය පරලෝ ගිය හැම දිනාගේම නමින් මිය පරලෝ ගිය සියලු ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා, ආත්මාරක්ෂක ලෝකපාලක සෙනසුනට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික දිවි රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දිවියෝද දිව්‍යමය ආයු වර්ණ සබල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හිතායිතමෙදා සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම මේ වැඩසටහන ඉතාම හොඳින් සංවිධානය කරමින් කටයුතු සිද්ධ කරන අපේ දිලු දිසානායක මැතිනියටත් බොහෝ දෙනාට මේ ධර්මඥාන භාවනාඥාන ලබා දීමට කටයුතු සැලසීමේ පිණින් සසර වසනාතුරාවට සම්මා දිට්ඨියම පිහිටන්නටත්, මිත්‍යා දෘෂ්ටියක් නොවැටෙන්නටත්, කල්යාණ මිත්‍රාශ්‍රය පිහිටා සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නට මේ කුසලයේ කලස හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරන අවසාන වශයෙන්. ඒ වගේම විශේෂයෙන් පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළ අපේ නිකේෂ් මහත්මයාටත්, වෙනදා කටයුතු කරන ප්‍රසාද් මහත්මයාටත්, තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ වගේම අවසාන වශයෙන් ධර්මස් දායකත්ව දරුවා වූද, සංවිධානය කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද, පටිගත කිරීම ආදී ප්‍රා වූද හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක්, ඒ වගේ යහපතක් අභිවෘද්ධියක් සිද්ධ වේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තව තවත් ධර්මඥාන දිනු වේවා, භාවනාඥාන දිනු වේවා. සුවසේ පාරමී පූර්ණේ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨහා චභුම්මට්ඨහා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සතු සතු